හොඳයි සාදු. දෙදහස් දාහත වසරේ අටවෙනි මාසේ 22 වෙනිදා භාවනා වැඩසටහන වෙනදට වඩා අද අවකාශයේ සලසාගමු. සාකච්ඡා කරන්න තම තමන්ගේ පෞද්ගලිකවම තමන්ගේ තියෙන සංවර්ධනය මැන බලන්න අද දවස පාවිච්චි කරගමු. සැනසීම උදා කර ගැනීමේ අවශ්‍යතාවය ඔබ සතු ඇති. ඒ උවමනාව එහෙම නැත්නම් ඒකට ශ්‍රද්ධාව එහෙම නැත්නම් ඒ වෙනුවෙන් තියෙන වීරය කොපමණද කියලා බලලා ඒ අනුව ඔබ යම් තාක් දුරකට ධර්මය කෙරෙහි රතිය පවතිනවද ඇලීම පවතිනවද ඒ තාක් දුර ඔබට ධර්මයේ ගමන් කළ හැකි. එනිසා ඒ සඳහා අපි කාලය යොමු කරගමු. තම තමන් අපි කල්පනා කරන ඉස්සරහට ගෙන්වලා සාකච්ඡාව කරන්න. ඉස්සෙල්ලම මුකුත්ම හිතන්න කරන්න කියන්න බලන්න වෙනස් කරන්න කල්පනාවක් නැතුව නිකම්ම නිකං මනුස්සයෙක් වෙන්න ඕන. නිකම්ම නිකං ආය අමුතු හැඩගැස්වීමක් කරන්න එපා. නිකං නිදහසේ ඉන්නවා කියලාවත් ඒ දෙයක් කරන්න එපා. අන්න එහෙම තිබ්බහම තමයි අපිට අපේ ස්වභාවය බලාගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපිට මොනවා හරි මෙහෙම මූවෙද්දි බලන්න බෑනේ නේ. දැන් අල්ල රේඛා හරි මෙහෙම අත වරනකොට පේනවද? පේන්නේ නැහැ. ඒක ස්වභාවික වෙනවා. ඒ විදිහ තමයි අපිට මේ පැහැදිලි වෙන්නේ. මෙහෙම කරනකොට පේන්නේ. අපේ මනසත් එහෙමයි අපි ස්වභාවික කරන්නේ. හරි. දැන් මොකද්ද මනසේ තත්ත්වය? පාවෙන ගැටයක් වගේ තියෙනවා. හරි. ඉතින් ওই විදිහට ඉන්නකොට එහෙම වනන්න ගිහිල්ලා අපහැදිලි කරගන්නද නේද? අපි පාවින ගතියකට එන්නයි කැමති. වලාකුලක් වගේ පාවෙන්න කැමති. සුළං රොදක් වගේ පාවෙන්න කැමති. සැහැල්ලු වෙන්නයි කැමති. ඉතින් එහෙම ඉන්නේ නැතුව අපි වෙන වෙන ක්‍රමවේද හදාගන්න ගිහිල්ලා යමාරු වෙටෙන්නේ. එදෙන් ඩාව ප්‍රශ්නේ එන එතන ඉන්න. දැන් මෙඩිටේෂන් කියලා අමුතු දෙයක් ඔළුවේ දාගෙන මොනවා හරි කරගෙන මේව කරගෙන මේ අර පරණ පුරුද්දම වෙනස් කළා මෙඩිටේෂන් කියලා එකට නම දාලා ඒ විදිහට දුවනවා. ඒ කියන්නේ අර පරණ ලොරිය අලුතෙන් පේන්ට් එකක් ගහලා ඒකට මෙඩිටේෂන් කියලා නම දාලා ඒහි ලොරියම දුවනවා. ඒක නෙමෙයි අපි කරන්න ඕන. ඒකට මේ නම වෙනස් කරලා දාලා පරණ දුක් ටිකම පරණ ගැටලු ටිකම ආයි මෙඩිටේෂන් කියන එකෙන් විඳින්න ඕනේ නැහැ. භාවනාවෙන් කියන එකෙන් විඳින්න ඕනේ නැහැ. භාවනාව දුක නම් භාවනාවත් අත්හැරෙ යුතුයි. ඊට පස්සේ අනාර ඒ සාමාන්‍ය වෙන තමයි අපිට අවශ්‍ය. අසාමාන්‍ය වෙන නෙමෙයි අවශ්‍ය. සාමාන්‍ය වෙන්න අවශ්‍ය. ස්වභාවික වෙන්න අවශ්‍ය. අපි හැමදාම මතක් කරනවා විඳින දෙයක්, ඝනට දෙයක්, බරට දෙයක් හොයන්න එපා කියලා. නේ? නිවන වේදිතයි, නිවන අරූපී ධර්මයක්. නාම රූප නිරෝධයි ආයතන වලට ග්‍රහණය වෙන්නේ නැහැ කියන පණිවිඩය මේ දුන්නට ඕක ආවේ නැහැනේ හරියට. දැන් හොඳ අවස්ථාව. ඊළඟට මොනවද අපිට ඉතුරු වෙන්නේ? නොමිලේ ලැබෙන හුස්ම රැල්ල. හුස්ම ගන්නවා, පානය කරනවා, හුස්ම ගන්නවා, පානය කරනවා. දැන් මාර වැඩේ කියන්නේ කලින් අපි ප්‍රශ්න විඳලා විඳලා පුරුදු වෙලා ප්‍රශ්නයක් නැති වුණාම නිකන් ගතියක් නැහැ වගේ. දැන් ගති විමුක්ත කියන එක තමයි නිවන් මඟ. දැන් මෙතනට ඇති වෙලා තියෙන උකු ගතියක් නැහැ. ඊට පස්සේ ගතියක් හදා ගන්න හදනවා. ඊට පස්සේ ගති නිසා අන්න සසර දුක සැකසෙනවා. දැන් ගතියක් නැතුව ඉන්න එකද හොඳ? ගතියක් තියෙන එකද හොඳ? දැන් ගති භුක්ති විඳලා තියෙනවා නම් හැම ගතියකම තිබුණේ මොනවද? ලෝභ ගති, ද්වේෂ ගති, මෝහ ගති තමයි තියෙන. ඕන ගතියකට ආවහම ඒ ගතිය තුල තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. වැඩි දුරට යන්න ඕනේ නැහැ. නොතේරෙන වචන කියන්න ඕනේ. අපි කවුරුත් දන්න දේ. ඕනම ගතියක තියෙන ලෝභ, ද්වේෂ, මෝහ. දැන් මේ ෆ්‍රී වුණාම, නිදහස් වුණාම කොහොමද? හුස්ම රැල්ලත් එක්ක ජීවත් වෙනවා. ඒක දිහා බලන් ඉන්නවා නේ. ඒ වුණොත් ඒකත් ගතියක්. ගති තියෙන ගතිත් අයින් කරලා අලුතෙන් ගති හදන්නෙත් නෑ. එහෙම නම් නිකන් ගතියක් නෑ වගේ. අන්න ඒක තමයි ධර්මයේ, අන්න ඒක තමයි අපි වඩන්නේ. ඒක තමයි අපි කතා කරන බුදුරජාණන් වහන්සේ කතා කරන අන්ත දෙහිකට පත් නොවුණු අර ලෝකෝත්තර මධ්‍යම ප්‍රතිපදාව. දැන් ලෞකිකව මිනිසුන් හදාගන්න මධ්‍යම ප්‍රතිපදාව, ඒක මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි, ඒක මිශ්‍ර ප්‍රතිපදාව. ඒ ලෝකෝත්තර මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. අන්ත දෙකට මැදි වූ මධ්‍ය ප්‍රතිපදාව තමයි ලෞකිකයන්ට තියෙන්නේ. ලෝකෝත්තරයන්ට තියෙන්නේ අන්ත දෙකකින් තොර වූ මධ්‍යම ප්‍රතිපදාව. ඔබ තේරෙනවද? හොඳට හරි ක්ලියර්ව පැහැදිලිව. ඒ සුවය ඔබට දැනෙනවද? ඊළඟට මොකද? ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ, දැනෙන්නෙත් නෑ, මොකවත් නෑ. ඊට පස්සේ අපි මොකද try කරන්නේ? ඊට පස්සේ එතන මං අහන්නේ මොක ද? හිර වෙන්න මොකක් හරි එකට තියෙන දෙබලක් තියෙන්නේ. මොකද්ද දෙබලේ? එළියට යන්නේ කවුද? කොහෙද එළියට තියෙන්නේ? මේ විශ්වයට ඇතුල් වෙලා ඒ මනුස්සයා කල්පනා කළොත් මේකෙන් එළියට යන්න ඕන කියලා, එයාට එළියට යන්න පුළුවන්. මේ විශ්වයේ එළියක් නැහැ. කොටුවක් නැහැ. අපි හදාගත්ත කොටුව අයින් කරපු ගමන් විශ්වයේ ආයි කොටුවක් නැහැ. දැන් ඕක අර මේ අපි අර ඌනතාවේ පුරුදු වෙලාම තියෙන හැමනේ. මේක තිබුණා එමදී, ඊළඟට එක, ඊළඟට එක, කොහොම මොම් කියලා ඌනතාවේ. ඒ ඌනතාවේ මෙතෙන්ට ගේන්න එපා. ඒක තියෙන තමයි තියෙන්නේ. ඒ ඌනතාවේ මෙතෙන්ට ගේන්න එපා. ඒ වුණොත් මේ එයා රහත් උනත් කල්පනා කරයි මේ දෙහැ දෙයක් ඕන කියලා. එතකොට ඒ ඌනතාවේ නිසා මොකද වෙන්නේ? ඌනතාවේ තමයි තමාව පෙළන්නේ. තේරුණාද? ඌනතාවේ තමයි ඔබව පෙළන්නේ. ඌනතාවය දුරු කරාම අර පා වෙන ස්වභාවයට අපිට එන්න පුළුවන්, නිදහස් ස්වභාවයට එන්න පුළුවන්. ඒ නිසා ඌනතාවය දුරු කරා. උවමනා රාග ගන්න ඕන මේක ගන්න ඕන මේක ගන්න ඕන මේක වෙනස් කරන්න ඕන මේ කරන්න ඕන මෙහෙම කරන්න ඕන මේ වගේ දෙයක් වෙන්න ඕන මේ වගේ එකක් වෙන්න ඕන මේ වගේ වෙන්න අපි නිරන්තරයෙන්ම අපි යම් වේදනාවක් යම් දුකක් යම් පැටලීමක් භුක්ති විඳිනවා නම් අපි මේක කල්පනා කරලා බලන්න ඕන අපි කුමකින් කුමක් නිසාද කුමකින් කුමක් නිසාද මේ දුක හටගන්නේ මේ දුකටපත් වෙලා තියෙන්නේ එනනේ තමාගේම ප්‍රශ්නේ තමාගේම කැමැත්ත තමාගේම ප්‍රශ්නේ වෙනවා ඒ මිනිසුන්ගේ ප්‍රශ්නේ හරියට අර මේ බල්ලා එක වෙලාවක ටක් ගාලා හැරිච්ච ගමන් බය වෙනවා එයාගේ නැට්ටට බල්ලා බය වෙන්නේ එයාගේම නැට්ටට නැට්ට හපන්න එයා වටේ කැරකෙනවා ඈ දැන් පිටිපස්සේ නැට්ට වැනෙනකොට මිනිහම බයයි මිනිහම දුවනවා එයාගේ නැට්ට එයාට ප්‍රශ්නයක් කියලා ඒ වගේ අපිත් මේ මානසිකව හදාගන්න දෙයම ඒකම තමයි ප්‍රශ්නේ. අපි හදාගන්න එකම තමයි අපිට ප්‍රශ්නේ. අපේ දන්නාවම තමයි අපිට ප්‍රශ්නේ. අපේ ද්වේෂයම තමයි අපිට ප්‍රශ්නේ. අපේ ඌනතාවයම තමයි අපිව පෙළන්නේ වෙන දෙයක් නෙමෙයි. දැන් පළඟටියා පුච්චන්නේ ලාම්පුවද? නෑනේ. එයා විසින් පුච්ච ගන්න එක. ලාම්බුව එනම තියෙන තැනක මීයා නිකන් ඉන්නේ කියලා අරක හැප්පෙනවා. එතකොට ලාම්බුව පිච්චුව කියලා නෙමෙයි අපිට කියන්නේ උලන් කියන්නේ. මොකද? පළගැටිය විසින් ගිහිල්ලා පුච්ච ගත්තා. දැන් අපි මිනිස්සුත් මොකද කරන්නේ? මේ ලෝකෙ කොහෙවත් කැලිස් නෑ. අපි විසින් ගිහිල්ලා අරව හැප්පිච්ච ගමන් ඒකෙන් පිච්ච එන තමන්ම පුච්චගෙන තමන්ම ගෑනා. අර ඔබට කියන්න ගැමියෝ කියන්නේ කැලේ ඉන්න ණය ඔඩොක්කුවේ දාගෙන කෑවෝ කෑවෝ කියන්න බා කියලා නේ. ඒක නිසා කැලේ ඉන්න ණය දාගන්න නැතුව ඉන්නවා. නිකන් ඉන්නත් බෑ නේද? මෙච්චර කාලයක් ණය අරපු එකේ නේද? ණයක් නැතුව ඉන්න පුළුවන්ද? එතකොට නිකන් මොකුත් නැහැ වගේ කිසි ගතියක් නැහැ. ගතියක් නැති එක තමයි බුදුවරුන්ගේ ගතිය. ගතියක් නැති එක තමයි රහතුන්ගේ ගතිය. ගතියක් නැතුව වාසය කිරීමම තමයි සැප. අපි හැමදාම අපි මනසෙන් අහලා බලන්න ඕන ඔබ මොනවද සොයන්නේ? හොයන්නේ සැප. කවුරු දුක හොයන්නේ නැහැ. කවුරුත් හොයන්නේ සැප. දැන් අපි මෙහි බණවලට දිගට කියලා දුන්න මොකන්ද? සැප සෙවීම තමයි දුක. සැප හොයන්න නැතුව ඉන්න. සැප හොයන්න එපා. එතකොට දුක එන්නේ නැහැ. දැන් මේ මනසත් මොකද කරන්නේ? විමුක්තිය කියලා හොයන්නේ මොකද? සැප. ඊට පස්සේ ඒ විමුක්තිය හොයන එකත් දුකක් බවට පත් වෙනවා ඊළඟට. ආනිතන තමයි. අන්න එහෙම හැම අතින්ම අපි නතර වෙච්ච තැන තමයි අපේ සෞම්‍ය භව නිදහස තමන්ට තියෙන්නේ. දැනෙන්න ඉතින් නේද? ආ. තමන් දැනෙන තැන පිළිගන්න. දැනන දේ තේරුම් ගන්න. පච්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේ අපි ඒකයි. මේක ප්‍රත්‍යක්ෂව කරන දේ. ප්‍රත්‍යක්ෂව දැනෙන තැනින් තමයි ඒක අපි තේරුම් ගන්නේ. එතන තමයි අපි අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල ශාන්තිය තියෙන්නේ එතන. ආයි කිසි දෙයක් හොයන්න එපා. හොයන්න යනවා කියන්නේ ඔළුව උඩ මල්ලක් තියා ගන්නවා කියන එක. ඔළුවට නේද එන්නේ බරනේ. ඔළුව උඩ මල්ලක් තියා ගන්නවා. මොකද්ද මේ මල්ලේ තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් හදාගත්තු මනක්කල්පිතය. මනක්කල්පිතය හොයන මනක්කල්පිතය හොයන්නේ. මනක්කල්පිතේ තමයි නිවන වසාලන්නේ කියලා තේරුම් ගත්තාම මනක්කල්පිතයට යන්නේ නැත්තම් ගතියට යන්නේ නැත්තම් එයා ළඟ තියෙන්නේ ශාන්ත භාවය. මම නිවන් දකින්න ඕන නෙමෙයි. මම නිසා තමයි මට නිවන නැත්තේ. ඒක තේරෙනවද? මම නිවන් දකින්න ඕන නෙමෙයි. මම නිසා තමයි නිවන නැත්තේ. මට නිවන නැත්තේ කියලා කියන්න බෑ. නිවන නැත්තේ. මට නිවන කොහොමත් නැහැ නෙමෙයි. දැන් ඔය ශාන්ත භාවය ආයි අතෙන් අර පරතන්ට යන්න නැතුව ඔළුව නරක් කරගන්න යන්න නැතුව හදවතේ එතන ඉඳගෙන ඒ දැනෙන ශාන්ත භාවය ප්‍රගුණ කරගන්න. දියුණු කරගන්න. හරි. මුලින්ම තමන් අර කලින් කිව්වා වගේම වර්තමානයේ තුල මේ මොහොත තුල කුමන ආකාරයකටවත් මනස ගොඩනගන්නේ නැති හැඩගස්සන්නේ නැති ස්වභාවික තත්ත්වයටපත් වෙනවා. ආයි සංසුන් වෙන්නවත් යන්න ඕනේ නැහැ. සංසුන් කරන්නවත් ඕනේ නැහැ. සංසුන් කළොත් එහෙම අපි දකින්නේ එතන සජීවී තත්ත්වේ නෙමෙයි. සංසුන් කරන්න යන්නේත් නැහැ. මොකද අපිට අවශ්‍ය කරන්නේ අපේ මනසේ සැබෑම තත්ත්වය. අන්නේ සජීවී තත්ත්වයට ආවට පස්සේ ඔන්න මනසේ සැබෑ තත්ත්වේ තියෙන ඊළඟට ඒක බලලා සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි, දැන් මොකද තත්ත්වය? දුකයි. ඒ දුකට හේතු තියෙනවද? හිර වෙලා කුමන ස්වභාවයකට කුමන ආකාරයක සිරවීමක්ද? දැන් මේකයි තියෙන. දැන් ඔය අපිට අතීතය මතක් වෙනවා, අතීතයෙන් වර්තමානයට, වර්තමානයෙන් අනාගතයට, අනාගතයේ දේවල් වර්තමානයේ අතීතයේ අනාගතයේ තමාගේ ජීවිතයේ ගැළපීම් ලෝකයට ආදී වශයෙන් මෙහෙම කරන්න යනවා. ඊට පස්සේ තමන් පිළිබඳව වෙලාවකට ආඩම්බර වෙනවා, වෙලාවකට දුක හිතනවා. අන්න අය ගැන වෙලාවකට ආඩම්බර හිතනවා, වෙලාවකට දුක හිතනවා. මේක තමයි මනුස්ස ස්වභාවය. කවුද මෙතන ඉන්නේ? මම. මම. මේ මම කියන කෙනාව මොන විදියට හැඩගැස්සුවත් ඒකේ යහපත් ප්‍රතිඵලයක් දකින්නට බෑ. අපිට අපි මොන තරම් හොඳ කෙනෙක් වුණත් ලෝකයේ සියලු දෙනාගෙන් ප්‍රශංසා ලබන්න බෑ. ඒකයි ස්වභාවය. ඊළඟට දැන් අපි මේ කෙනෙක් නිර්මාණය වෙලා ඉන්නවා. අපි උත්සාහ කරනවා හොඳ කෙනෙක් වෙන්න ඕන. හොඳ කෙනෙක් වෙන්න ඕන. දැන් එහෙම හොඳ කෙනෙක් වෙන්න යනකොට සමහර වෙලාවට අපේ ජීවිතයේ සිදුවෙච්ච අතපසුවීම් නිසා තමන් මේ විදියට ක්‍රියා කළා නම් හොඳයි කියලා ටිකක් පස්සට ගියාට පස්සේ හිතනවා. දැන් ඒක වැඩක් නෑ. බුදුහාමුදුරු නිරන්තරයෙන් මතක් කරේ අතීතය ගැන ශෝක කරන්න එපා. ඕනම කෙනෙක්ගේ ජීවිතේ හරි ගිය වේව තියෙනවා, වැරදිච්ච වේව තියෙනවා, ඕනම කෙනෙක්ගේ ජීවිතේ තියෙනවා. ඒක කිසිසේත්ම දැන් අදාළ දෙයක් නෑ. මෙතන මගේ මනස නිදහස් කරගන්නේ කොහොමද? එච්චරයි. මෙතන මගේ නිදහස් කරගන්නේ කොහොමද? ඊළඟට අපි හිතන්න ඕන දෙයක් තමයි, තේරුම් ගන්න ඕන දෙයක් තමයි බුදු පියාණන් වහන්සේ කියලා දුන්නු විදියට අපිට ධනයවත්, දරුවවත්, ස්වාමියාවත්, දේපල වස්තුවත් ඒ දේවල් කිසි දෙයක් පිටට එන්නේ නැහැ. මේ පංචස්කන්ධයත් කුලියට ඉන්න ගයක් වෙන්නේ. මේකත් අයිති සතර මහා භූතයන්ටයි. එහෙමනම් මේ මනක්කල්පිතව මේ දාගෙන දුක් වීම, සතුටු වීම, ශෝක වීම, වැළපීම, දුක් දුම්නස් නිෂ්පලයි කියලා තේරුම් කරගන්න ඕන. කියන්නේ අර හොල්මනකට රැවටෙනා වගේ රැවටිලා එයා මොනවා හරි සෙලවෙන දෙයකට රැවටිලා ඒක හොල්මනක් කියලා හිතාගෙන ඒ ගැන අඬනවා, දුක් වෙනවා, ඒක සතුටු වෙනවා. පස්සේ බලනකොට එහෙම දෙයක් නැහැ. ගොඩාක් වෙලාවට මේ මිරිගුවට රැවටීම තමයි දුක් වීම අතර තියෙන්නේ, සතුට වීම අතර තියෙන්නේ තියෙන. ඊළඟට අපි සංවේදීව යම් යම් දේවල් වේදනාව ඇති කරගන්නවා. දැන් වේදනාව ඇති කරගන්න දුක්ඛ වේදනාවන් හටගන්නේම සැප වේදනාවන් සාගන යන අයට, සැප වේදනාවන් වින්දනයට කැමති වුණාම ඒ ඔස්සේම දුක්ඛ වේදනාවන් ඒ හා සමානවම වෙනවා. දැන් ඔය අටලෝ දහමේ කැමැති දේ නොලැබීම, කැමැති දේ කැමැති පරිදි නොපිහිටීම දුකක් බවට පත් වෙනවා. ඉතින් අපි ඇයි මේ කැමැති දේ කැමැති විදියට පවත්වාගන්නේ? මේ මම කියන කෙනා මෙතන පාලකයා බවට පත් වෙලා ඉන්නවා. මේ තවදුරටත් මේ මම කියන කෙනාව අපි ප්‍රධාන තනතුරේ සිටවලා ඔහුව ප්‍රධානියා හැටියට මෙතන බාර ගන්න ගියොත් එහෙම අපිට කවදාවත් නිවනක් නැහැ. තේරුම් කරගන්න ඕන මේ සියලු දුක් ඇස් කර දෙන්නේ මමත්වය. ඔබගේම මමත්වයයි ඔබට සියලු දුක් ඇස් කර දෙන්නේ. දැන් මං හිතාගෙන හිටියේ මගේ ස්වාමියා කියලා. ඈ මට ඉන්න පිළිසරණ කියලා. මගේ මිත්‍රයා කියලා. මගේට ඉන්න හොඳම ළඟම ඥාතියා ඔබට ඉන්න ළඟම ඥාතිය ඔබනේ. එතකොට මේ මමත්වය එයා සලකනවා මට ඉන්න දෙවියෝ. මෙයා තමයි මාව මට සියලු මඟ පෙන්වීම කරන්න කියලා. ඒ නිසා ඒ මමත්වය තව දුරටත් දෙවියෙක් හැටියට, උතුම් කෙනෙක් හැටියට, විශිෂ්ට කෙනෙක් හැටියට නොසලකා තේරුම් කරගන්න ඕන මෙයා තමයි මට දුක් ලබා දෙන තැනැත්තා. අන්න ඒ පැත්තට හැරෙන්න. දැන් දුක් වෙන්න කාරණයක් නැහැ. දුක් ආවහම දුක් වෙන්නවත්, සතුට ආවහම සතුටු වෙන්නවත් කාරණයක් නැහැ. දුක හදන කෙනා සසර දුක හදන වඩුවා මම හොයාගත්තා. දැන් කාටත් මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ තමන්ගේ ප්‍රශ්න හදන වඩුවා. තමන්ගේ ප්‍රශ්න හදන වඩුව තමන් දකින්නේ නැති නිසා බලන්න ඔබේ ප්‍රශ්න හදන වඩුව ඔබ තුළම සැඟවී වාසය කරන ඒ තමයි ඔබේම මමත්වය, මමංකාරය. දැන් කායික වශයෙන් ගත්තාම එයා නිදහස් මිනිස්සේ. අර මනස තමයි සියල්ලක්ම, මමත්වය තමයි සියලු ප්‍රශ්න හදලා මෙයාට දෙන්නේ. වෙලාවකට මෙයා ඒ වගේම හිනාස වුණා, වෙලාවකට ඒ වගේම අඬනවා. වෙලාවකට යාම සතුටෙන් නිදහසේ තියෙන වෙලාවකටම යාම පනස්සල්ලටපත් වෙනවා. දැන් ඊට පස්සේ අපිට තේරෙනවා අපි රූකඩයක්. අරකින් දැන් මෙතන ශක්තිය කාගේද වැඩි? අර මමත්වේ මායාවේ ශක්තියද වැඩි? එහෙම නැත්නම් සැබෑ තමන්ගේ සජීවී තමන්ගේ ශක්තියද වැඩි කියලා බලන්න. අන්න එතකොට පේනවා මේ මට වඩා ශක්තිමත් කෙනෙක් තව එක්කෙනෙක් ඉන්නවා මේක ඇතුලේ. ඊට වඩා අපි ඥානවන්ත වෙන්න ඕන, ඊට වඩා අපි ශක්තිමත් වෙන්න ඕන අර මමත්වේ පාලනය කරලා. ඉතින් මේ මිනිස්සුෙකුට නිවන් දකින්න පුළුවන් කියන්නේ ඕකනේ හේතුව. දැන් තිරිසන් සත්වයකට මේ මමත්වේ සම්බන්ධ වෙනවා. තිරිසන් සත්වයකට මේ විශිෂ්ට විඥානනයක් කරන්න බෑ, ඥානයක් උදා කරගන්න බෑ. ඒ නිසා එයා තුළ මේ මමත්වේ මේ විදිහට ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා ආයේ තව ආත්ම භාවයක් ලබනවා. හැබැයි මේ මිනිස්සයට පුළුවන්කම තියෙනවා අර සංසාරයෙන් ආපු මමත්වේ ශක්තිය හඳුන ගන්න, ඊට වඩා ශක්ති ජනනයක් මේ මිනිස් මොළය තුළ ජනනය කරන්න. ඒ තුළින් අර ශක්තිය පරාජය කිරීමේ හැකියාව තියෙනවා. එයා අපෙන් ඉල්ලනවා එක එක දේවල්. අපි ලබා දෙන සියලු වේදනාවල් එයා ආහාරය බවට පත් කරනවා. අපේ වේදනාව තමයි මමත්වයේ ආහාරය. එයා සතුටු වෙන්නේ අපේ වේදනාවෙන්. එයා යැපෙන්නේ අපේ වේදනාවෙන්. එයා යැපෙන්නේ අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ සදාහයතන තුළ ලැබෙන්නා වූ දායාදයෙන්, එහෙම නැත්නම් ආහාරයෙන් තමයි ඔහු ජීවත් වෙන්නේ. ඔහුට අවශ්‍ය කරන්නේ අපි කුමන හෝ අන්තයකට බර කරන්න. හැමතිස්සෙම කුමන හෝ අන්තයකට බර කරන්න. අන්තයකට බර කරේ නැති වුණොත් අපිව මිරිකා ආහාරයට උඩ ගන්න බැරි වෙනවා. ඒ නිසාම නිරන්තරයෙන්ම අපිව දෘෂ්ටිගත කරන්න, සංකල්ප වලට පත් කරන්න, ශෝකයට පත් කරන්න, වේදනාව වලට පත් කරන්න, එයාව අපිව මුලා කරන්න බලනවා. බලලා එයා මේ මනෝ සංචේතන ආහාරය එයා විභුක්ති වෙනවා. අපි කුමන අන්තයකට ගියත් පිළිතුරක් නෙමෙයි. දැන් අපි ජීවිතේ පුරා ඇඬුවා. ඇඬුවට පිළිතුරක් ලැබුණාද? hina වුණා. hina වුණාට පිළිතුරක් හම්බුණාද? බය වුණා. බය වුණාට පිළිතුරක් හම්බුණාද? ඈ? සද්ද නැතුව හිටියා. සද්ද නැතුව හිටියට පිළිතුරක් හම්බුණාද? කෑ ගැහුවා. තරහ ගත්තා. පිළිතුරක් හම්බුණාද? පිළිතුරක් හම්බුනේ නැහැ. ඔව්. ඒ හැම දෙයක්ම අර ආහාරය කරගෙන එයා හිනා වෙවි. එතන පෝෂණය වෙලා ඉන්නව මමත්වය. දැන් අහන්න ඕනේ හැරිලා, තා මාර්යා නොවේද? ඒ වුණාට ඉතින් මාර්යා කියනවා, මම ඔයාව උතින්ට ගෙනාවේ, මම ඉගැන්වේ, මම බලාගත්තේ, මම ඔය ශරීරයේ දුන්නේ මම. ඇයි මට යුතුයකම් ඉෂ්ට කරන්නේ නැද්ද? යහන. එතකොට මොකද කියන්නේ? ඔබ දැන් ඔය කුකුල් ෆාම් හදන කට්ටිය ඉන්නේ. කුකුල් ෆාම් එකක් ඇතුලේ දාලා ඒගොල්ලන්ට හොඳ ආහාර, පාන, වතුර, ලයිට් ඔක්කොම දෙනවා. තෙමින්න තියෙන වහලා ඔක්කොම දෙනවා. දීලා ඇතුලේ ඉන්න කුකුල්ල හිතනවා මේ හාමුදුරුවා කියන්නේ දෙයියෙක් අප්පා. ඈ? මේ යකා උදේ වාන්දර නැගිටලා කුකුල් කූඩුව සුද්ධ කරනවා. අපිට කන්න දෙනවා බලන්න අපි පිරිසිදු කරනවා තෙමෙන් නැති වෙන වහලක් ගහලා තියෙනවා ඒ මදියට ඉඳලා හිටලා ගෙනල්ලා එන්නත් එහෙමත් දෙනවා අපිට ඈ ඇතුලේ ඉන්න කුකුල්ලොන්ට හිතෙනවා හරි ශෝක්නේ අපේ මේ හාමු පුතා හරි ශෝක් ඕකමයි අපිටත් වෙලා දෙන අපි කුකුල්ලෝ නේ කාටද මාරයට මාරේ අපිට ඔක්කොම දෙනවා මේක කරන අපි අර කුකුලා වගේ ඇතුලේ ඉන්න මිනිස්සු සතා වගේ කල්පනා කරන මොකද හරි චෝක් මේ මාරේනේ මේ ඔක්කොම දෙන්න තියෙන්නේ අපි බලාගන්නේ ඈ අපි නිවාස දීලා තියෙනවා ගෙවල් දොරවල් දීලා තියෙනවා දරුවෝ මල්ලු දීලා තියෙනවා වට පිටාව දීලා තියෙනවා ඈ අපි හොඳට උස මහත් කරලා දිනවා ලස්සන කරලා දිනවා හරි ශෝක්නේ මෙයා හැබැයි ඈතින් දකින්න ප්‍රඥාවන්තයා විතරයි දකින්නේ මොකද මදට කියලා ඒ නිසා අපි සියලු දෙනාම අර මමත්වයට මායයට බසක් වෙනවා එහෙම නැත්නම් එයාගේ පෝෂණය සඳහා අපිව මෙතන වැඩිනව පමණයි. හැබැයි අපිට විශිෂ්ට ඥානයක් නොතිබුණොත් අපිට ඔක තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ අර මදු පිට ටික විතරයි. දැන් තේරෙනවනේ. ඊළඟට කියන්න තියෙන්නේ හරි ඔය ඔක්කොම දෙනවා මොකටද? ඈ මොකටද? මේ රැවැට්ටීමක් මේ ඔබේ ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා තව ආකාරයකින් මේක තණ්හා දාසෝ දැන් මෙතන අර කුකුල කියන සත්‍ය උදාහරණයක් ගත්ත ඒකම තමයි දාසය කියන කෙනාගේ සේවකයා තණ්හා දාසෝ එතකොට දාසයාගේට රස්සාවක් ජොබ් එකක් හම්බ වෙනවා ඉතින් එයා හිතනවා හොඳයි හම්බුතා මට වේදනයක් දෙනවා බත් වැටුප් දෙනවා කියලා නමුත් හම්බුතාගේ අවශ්‍යතාවය තමයි අපි ඉස්ස කරන්නේ එයා තම අපෙන් තමයි එයාව යා පෝෂණය වෙන්නේ යපෙන්නේ ඉතින් ඒ වගේ අපිටත් මේ මාර්යාගේ ක්‍රියාදාමය තුළ අපිට ජීවිතේ පුරාම බත් වැටුපක් විතරයි හම්බෙලා තියෙන්නේ නෝ අපිට එයාගේ වැඩ ටික කර ගැනීම සඳහා අපිව ශක්ති සම්පන්න කිරීමක් කරලා තියෙනවා එච්චරයි. දාර කුකුලට දෙන ආහාර, කුකුලට දෙන එන්න, කුකුලට දහන වහල, කුකුල වෙනුවෙන් නෙමෙයි. එයාගේ මුදල වෙනුවෙන්. අපිට වෙලා තියෙන්නේත් ඒක. මාර්යාගේ අවශ්‍යතාවය වෙනුවෙන් ලබා දෙන දේවල් අපි හිතන්න පුරුදු වුණා අපිට ලබා දෙන දේවල් කියලා. ඒ නිසා අපිට ලබා දෙන දේවල් නෙමෙයි ඒවා එකක් ගන්න. ඒ නිසා අපිව හැමදාම රැවට්ටුවා මුලා කළා කියලා අරයව වෙනම අඳුන ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිව එයාව මේ විදියට හඳුනගත්තේ නැත්නම් අපිට එයත් එක සටන් කරන්න බෑ. එයාව හඳුන ගන්න ඕනේ. හැබැයි එන්නෙම මිත්‍ර වේශවලින්. දැන් බලන්න බුදුහාමුදුරන්ට තණ්හා රති රගා කියලා පෙන්නන ඒ නලගණන් තුන්දෙනා මනරම් ලස්සන තුන්දෙනෙක් නෙවන්නේ කැත අය නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ මාර්යා සෑම විටම ප්‍රිය මනාප ලෙස කාන්ත ලෙස මනස්කාන්ත ලෙස අපි ඉදිරියට පෙවිසෙනවා. මාරයත් එක්ක තරහ වෙන්න කිව්වොත් එහෙම හිතෙන්නේ අර තමන්ට උදව් කරන ළඟම ඉන්න ස්වාමියත් එක්ක තරහ වෙන්න කිව්වා වගේ. දරුවත් එක්ක තරහ වෙන්න කිව්වා වගේ හිතෙනවා. හරියට නුවණ තිබුණ නැති වුණා. දැන් ඒකනේ සමහර අය ආමල දාත්තලා හරි වේවා එකපාරට අඳුරගත්ත ඔය යාළුවෙක් හරි මිත්‍රයෙක් හරි වෙන කෙනෙක් හරි ආශ්‍රය කරන්න යනකොට ඒ ආමල දාත්තලා දන්නෝ දිග බලලේ කුජලයාගේ. දවර කියන ඔයාව ආශ්‍රය කරන්න එපා යන්න එපා කියලා. අමුතර පොඩි ළමයට එච්චර දෙයක් නැහැ. එයා කියනවා අනේ යා මට කන්නක් දෙනවා බොන්නක් දෙනවා මාව එක්කයි යනවා වාහනෙන් එක්කයි යනවා හරි ශෝක්නි කියලා. දෙන්නනේ අඩු බුද්ධියදී ඉන්නේ. ආන්න ඒ වගේ තමයි ඈ බුදුරජාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ආර්ය ශ්‍රාවක හැදීරේ කියනන ඔය මායයා පෙන්නන හිතවත්කම් ඔබට යහපතට නෙවෙයි ඔබේ විනාශයට. ඈ ඒ නිසා ඔය ඇසුර අයින් කරන්න. අපි පුංචි ළමයි ඈ නෑ නෑ කියලා හොරෙන් ආයනෝ මාරයත් එක්ක නේද? එනිසා පුංචි ළමයි ආයි යනවා ආරයත් එක්ක ආශ්‍රයයට. ඊට පස්සේ පීඩාව ලැබුණාම තමයි පස්සේ තමයි තේරුම් ගන්නෙ ඇත්ත නේද? බුදු පියාණන් වහන්සේ කිව්වද ඇත්ත නේද කියලා පස්සේ හිතන්නේ. එතකොට ප්‍රමාද වැඩි. එනිසා වේලාසනේ නුවණ අවදි කර ගැනීමේ වගකීම තියෙනවා. දැන් ඔන්න අර මිත්‍ර ස්වරූපයෙන්, කාන්ත ස්වරූපයෙන්, ඊටාම අහිංසක ස්වරූපයෙන් දැන් අපි කැමති නම් සමහර වෙලාවට අහිංසක ස්වරූපයකට මාරය අහිංසක වෙනවා. මාරයගේ හැටි එහෙම තමයි. යම් රටාවකට, යම් ගතියකට, යම් කිසි ලක්ෂණයකට කැමති නම් ඒතෙන්ට කැමති වෙනවා.
සම්මත
දැයි ඔව් ඒක රංගපෑම
මට ඒක
දැනෙනවා
රංගපෑමක්
ඇතුලේ ඉන්න වෙනම එක්කෙනා යාට ඉතින් ඕන ඇක්ෂන් එකක් ඕන වෙලාවක ගන්න පුළුවන් මෙයා රංගමණ්ඩලනේ රංගමණ්ඩල එයාගේ රංගපෑම කරන්නේ ඉතින් අරයාවත් අවනත වෙනවා සමහර අය මාරයත් හරි චෝක් අර කියන දේහන ස්වාමි ගුරුසෙක් වගේ තමයි ඈ සාම්පුරුෂයත් ඉන්නවා කියන දේ අහගෙන ඉන්න දැන් ඔය ගොඩක් සාම්ප්‍රසර නෝනෝරු කියාගෙන අහගෙන ඉන්නේ මොකද පවුලවල එනෝනේ ඒ නිසා නෝන කියන්නේ මොකද්ද හා 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 අය 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 හරි 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 ඔක්කොම එහෙම කියාගෙන ඉන්න වෙනවා මොකද අරයටත් ඕන එයාටත් ඉන්න මාරයටත් උමනා වෙනවා මෙතන ඉන්න උමනා වුණාම අපි කැමති මොකටද ඒ කැමැත්තට ඕකේ කරනවා ආර ධනවන කෙනා පිටිපස්සෙන් ඉඳගෙන ධනවන කෙනෙක් ඉන්නෝනේ එයා ඇති කරන්න ඕන ශබ්ද කරන ගැඳ අපි හිතමුකෝ අපිට නිශ්ශබ්දව ඉන්න ඕන නිශ්ශබ්දව ඉන්න ඕන දැන් නිශ්ශබ්දව ඉන්න බෑ වටපිටා මොනවා හරි ශබ්දයක් තියෙනවා තන එතකොට අපි ඒ ශබ්දේ නිහඬ කරන්න ඕනේ නිශ්ශබ්දව ඉන්න නම් නැතුව නිශ්ශබ්දව ඉන්න බෑනේ අතන ශබ්ද තීද්දි අපිට මෙතන නිශ්ශබ්දව ඉන්න බෑ ඒ වගේ අපේ මනස තුළ මේ ශබ්දේ ගොඩනගන්නේ කවුද කවුද මේ ශබ්දේ ගොඩනගන්නේ කවුද මේ ශබ්දේ හදන්නේ කවුද මේ ශබ්දේ හදන තැනත්තා කොතනින්ද මේ ශබ්දේ නැගෙන්නේ මම ඉස්සර නම් ඔය දෙන්න බොහෝම සමීපෙන් ළඟින් හිටියේ දැන් ටිකක් ඈත් කරගෙන තියෙනවා ඉන්නවා සම්බන්ධ වෙනවා තාමත් ප්‍රියයි මනාපයි කාන්තයි ඔව් ඒක තමයි ඒකට හේතුව සම්පූර්ණයෙන්ම ඒ තියෙන අඩුපාඩුකම් දැකලා නැහැ තාම සම්පූර්ණයෙන්ම ඒකේ තියෙන අඩුපාඩුකම් අහිතවාදීකම් දැකලා නැහැ දැන් අපි හිතමුකෝ යම් කිසි යාළුවෙක් ඉන්නවා ඒ යාළුවගේ පොඩි වරදකට අපි තරහ වුණොත් ටිකක් ඈත් වෙලා ඉන්නවා හැබැයි අපි එයාව සම්පූර්ණයෙන් අයින් කරන්නේ නැහැ සම්පූර්ණයෙන්ම එයා ළඟ බරපතලම අඩුපාඩුකම් තියනවා කියලා දැක්කේ නැති වුණා. ඊළඟට අපි ආව තියාගන්නවා යන්තම් කතා බහ කරලා සාමාන්‍ය විදියට තියාගන්න මට්ටමට. හැබැයි අපි එහෙමත් තියාගන්න තරම් නොසුදුසු කෙනෙක් කියලා තේරුම් ගත්තා. එහෙමත්වත් තියාගෙන නිකම්වත් ගෙදරට ගෙන්න ගන්න හොඳ නැති යාළුවෙක් කියලා තේරුම් ගත්තොත් අපි මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම හිතෙන්ම අයින් කරලා දානවා. කිසි වෙලාවක ආයි සම්බන්ධතාවයක් නැති කර ගන්නවා. ආන් මේ මට්ටමට අපි මෙයා මාරයාගේ තියෙන රැවටීමේ බරපතලකම දකින්න ඕන. ඒක හරි අමාරු නෑ. අරයාගේ තියෙන තතු අපි අවබෝධ කරගන්න ඕන පරීක්ෂාවේ ඉඳලා. දැන් මමත් දැන් අපි යාළුවෙක් ගැන තේරුම් කරගන්න නම් හොඳට යාළුවා ගැන අවධානයෙන් ඉන්න ඕන. අවබෝධයෙන් ඉන්න ඕන. හොඳ අවබෝධයකින් ඉන්න. ඉඳලා ඉවර වෙලා මෙයාගේ කිවුම් කිරුම් පැවැත්මවල් කියන දේවල් බොරුව ඉච්ඡාබස් අන්නයට කරපු කියපු දේවල් එයාගේ පසුබිම හොම හොයාගන්නකොට යාළුව පිළිබඳ අපේ අර තියෙන හිතේ මේ තිබිච්ච එක ඔක්කොම කැඩිලා යනවා. දැන් මෙහෙමයි වැඩේ. දැන් ඔතෙන්ට මායя එකතු වෙලාම ඔක බලන්නත් ඉඳ තියෙනවා.
මායත් ඒක අපිට එහෙම හිතන්නත්
ඉඳ. දැන් මා භාවනා කරන්න කැමති වුණාම ප්‍රශ්නේ තියෙන්නේ මායයක් දෙනවනේ භාවනා කරන්න. එතකොට මරුවා සමග වාසය නෙමෙයි මරුවා සමග භාවනාව. දැන් දැන් සමහර වෙලාවට මම මාරයා එලවන්න කතා කරනවා. ඊළඟට මාරයාත් එක්ක එකතු වෙලා මට ගහන්න වෙනවා. ඉතින් අපි හරි ආසයිනේ අපිට මේ කුඩුගාරෙක් හරි පෙම් කරනවනේ. ඉතින් මාරයා වුණත් කමන්නේ අපිට පෙම් කරනවනේ. එමුණාට මාරය පෙම් කළාට මාරයගේ පෙම් ගන්න බෑනේ. කුඩුගාරේ පෙම් කළාට කුඩුගාරේගේ පෙම් ගන්න බෑනේ. ඉතින් ඒ නිසා අර ඒ தත්ත්වේ දෙකම් කරගන්නවා.
ඈ කියන්නේ හැම තැනම මාරය ඉන්නවා.
ඔව් දැන් මෙතන දකින්න යම්කිසි ඥානවන්ත අර කුකුලෙක් හරි කිකිලියෙක් හරි අර ගෝඩුවේ ඉන්න මේ යකා මේ කන්න දුන්නට මේ වුණාට මේ පෙම් කළාට මේ පෙම අපිට කරන පෙම නෙමෙයි කියලා ආන්න එයා එක තැනක් කුඩුවේ සිදුරක් ගිහිල් වෙච්ච තැනක් යා තේරුම් අරගෙන හිමී සැරේම රාත්‍රියේක හරි දහවලක හරි අර මේ කුඩු කුඩු අයිතිකාරය නැති වෙලාවක් බල්ලා ඉකිල්ලක් කැලේට පියා වෙනවා. ආන්නේ ඥානවන්ත කෙනා වෙන්න ඕන. අනිත් කුගුල්ලෝ ටික ඔක්කොම හිතුවා අපිට කන්න දුන්නා අපිට බොන්න දුන්නා අපිට මේ තියෙනවා අපිට තමයි ඔක්කොම මේ බලන්න අපිට අපි ආදරේ කියලා. එතන අපේ තියෙන බුදු කෙනෙක් බුදු කෙනෙක් මවාගෙන කරන රුවන් සක්මේ නේදි පෙන්වන ඒ දර්ශනය අපි තුල මැවෙන්න ඕන. මෙතන ඉන්නවා ආර්ය ශ්‍රාවිකාවක්. මෙතන ඉන්නවා පෘථජන සත්වේ. මේ පෘථජන සත්වයා ලබා දෙන අදහස් සංකල්ප ටිකක් තියෙනවා. ඒවට කියනවා ඥාන විප්‍රයුක්ත. මේ ආර්ය ශ්‍රාවිකාව ඇති කරගන්න දෙයක් තියෙනවා. ඥාන සම්පයුක්ත විද්‍යාත්මක දකින ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අර විද්‍යාත්මක දකින ස්වභාවය අපි පවත් ගන්න බලන්න ඕන හැම මොහොතකම. ඊට පස්සේ අපිට මේවයි දුක් වෙන්න, සංවේග වෙන්න, ශෝක වෙන්න කාරණාත් අඩු වෙලා යනවා. ඒක ටිකක් අපිට ලෝක ධර්මතාවයට ලබා දෙන්න පුළුවන්. මමත් ලෝක ධර්මතාවයටයි තියෙනවා. මම දුක් වෙන්නේ මොකටද? එහෙම ලබා උපන් හැටි කර්මය ධර්මය ස්වභාවය ඒ නිසා ඇති වෙන්නේ තියෙනවා. ඒ හැම දෙයකටම යම් යම් සාධාරණ හේතුන් තිබුණා. ඒ සාධාරණ හේතුන් මත තමයි ලෝකෙ හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ. ඥාඥානකම වෙන්නේ නැති ඒක සාධාරණ හේතුවක් නොවෙන්න පුළුවන්. නමුත් එතන අඥානකම තිබ්බනම් කරන්න දෙයක් නැහැ. ඒ මොහොතේ ස්වභාව ධර්මයේ තුල යම්කිසි ක්‍රියාදාමයක් ලෝකයට අදාළ ධර්මතාවයක් හැටියට සිද්ධ වෙලා තියෙන නිසා ඒ ගැන මම කල්පනා කරන්න දෙයක් නැහැ. මමත් ලෝකයටයි තියෙනවා. මම වෙනම කෙනෙක් හැටියටයි කල්පනා කරන්නේ. එතෙන්ට ආවහම කොහොමද දැනෙන්නේ? මමත් ලෝකෙට ආйти නම් මම මොකටද වෙනම කෙනෙක් හැටියට කල්පනා කරන්නේ? නිදහස්. අන්නේ නිදහසයි අපිට අවශ්‍ය. හුස්ම රැල්ලත් එක්ක ජීවත් වෙන්න පුළුවන් එවිට. යා හුස්ම රැල්ලත් එක්ක ජීවත් වෙන්නේ අර ප්‍රශ්න කෝටියක් තියාගෙන හුස්ම දිහා බලාගෙන ඉන්නා වගේ භාවනාවක් නෙමෙයි. එයාට ඉතිරි වෙලා තියෙන හුස්ම රැල්ල විතරයි. ඒකයි. එහෙම නැතුව යා උනන්දුයෙන් මෙහෙම අර මේ Hindu භාවනාවල වගේ නාසග්‍රේ මේ සිහිය තියාගෙන පුරකන්නේ. එයාට හුස්ම රැල්ලත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කියන එකේ අදහස එයාට ඉතිරි වෙලා තියෙන හුස්ම රැල්ල විතරයි. ඒ නිසායි හුස්ම රැල්ලත් එක්ක ජීවත් වෙනවා කියලා අදහස් කරන්නේ. ආයේ මොනවත් ක්‍රියේට් කරන්න හදන්න එඩිට් කරන්න ඕනේ නැහැ.
يعني අපිට
මේ
ඉන්නකොට
මේක හරුණා. හා.
ඒක
නැත. ඒ ස්වභාවය තුල ජීවත් වෙන්න පුළුවන්. අය එක හදන්න ඕනේ. ඒකත් අපි පොරකන්න ඕනේ වෙනුවෙන්. පොරකන්න ගියොත් හම්බ වෙන්නේ දැන් Tamanta අර තියෙන chance එක නැති කරගන්න එපා. Tamanta ඒ හරියට point එක හම්බෙලා තියෙන එක ආරක්ෂා කරගන්න එක තේරුම් කරගන්න. අයි යන්න එපා. ඒක එහෙම පයින් එපා. එහෙනම් හොඳයි. මනස නිදහස් කරගෙන තියෙනවනේ නේ. ඒ නිදහස් කරගෙන තියෙන මනස තුළ මොනවද තියෙන ප්‍රශ්න, මොනවද ගැටලු? ඔළුවේ මොනවද මේ මල්ලක් හැටියට තියාගෙන ඉන්නේ? හා දැන් මේකයි අපි කරන්න තියෙන්නේ. අපි සැහැල්ලු වෙන්නයි යන්නේ. සැහැල්ලු වීම තමයි නිවීම. නිවීමට හේතුව. නිවීම කියන්නේ සැහැල්ලු. සැහැල්ලු කියන්නේ නිවීම. දැන් අපි කරන්න වෙන්නේ නිවෙන්න නම්, සැහැල්ලු වෙන්න නම්, නිවෙන්න නම් අපි දැවෙන තැන් නිවාගෙන යන්න ඕන. සැහැල්ලු වෙන්න නම් බර දේවල් බිමින් තියාගෙන යන්න ඕන. දැන් අපි මේ භෞතිකව නෙමෙයි අපි සැහැල්ලු වෙන්නේ මානසිකව. එතකොට අපි යම් යම් දේවල් හරි බරට ඔළුවේ තියාගෙන ඉන්නවා. නමුත් අපිම දන්නවා අපි තා අවුරුදු 20ක් 30ක් යනකොට අනිවාර්යෙන් මැරෙනවා කියලා. ඒතරම් බැරි නේ. මැරෙනවා කියලා දන්න ඔක්කොමත් දන්නවා. ඒ වුණාට නේද මගේ දරුවෝ, මගේ ධනෙ, මගේ සම්පත්, මගේ දේවල්, මගේ දේවල්, මගේ දේවල්, මගේ දේවල්, මගේ නොවේ කියලා ඒවත් තියාගන්න ඕනලුද. දැන් තදින් මගේ නොවේ කියලා එකක් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ඒකත් තියාගන්න ඕනලුද. එතකොට මොනවද වෙන්නේ? මනෝ විකාර ටිකක් නිසා තමයි ඒවයින් තැම්බෙනවා, වේදනාවටපත් වෙනවා. හොඳයි, ඔළුව මත බරටම තියෙන මලු දෙකක් තුනක නම් කිව්වොත් එහෙම. දැන් මෙහෙම ස්වභාවික වුණාම දැන් මේ මොහොතේ අපි අතීතය ගැනත් අනාගතය ගැනත් මේ කතා කරන්නේ නැතු වර්තමානයේ පහුවෙච්ච දේ කතා කරන්නේ නැතු මේ මොහොතේම මේ දැන් මොකද්ද පවතින්නේ? මොකද හදන්න එපා, හොයන්න එපා. තියෙනවා නම් ඒ දේ දැනෙයි, නැත්තම් නැති ලෙස දැනෙයි. දනව ගන්න උත්සාහ කරන්න එපා, හොයන්න උත්සාහ කරන්න එපා, ඇති කර ගන්න උත්සාහ කරන්න එපා, නැති කර ගන්න උත්සාහ කරන්න එපා. අතිශයින්ම ස්වභාවික විය යුතුයි. ඒ ස්වභාවික වුණ විට තමයි අපිට ඇත්තෙන්ම ඇතිතතු හොයා ගන්න පුළුවන්. ඒ විට අර හරියට අපිට අර මේ නිවැරදි බ්ලඩ් ටෙස්ට් එකක් ගන්න පාස්ටින් එන්න කියනවනේ, මොකද කෑම ගැවුත් ඒවයි තියෙන මේ දේවල් මේ ආහාරයට එකතු වෙලා ඒවයි අඩු වැඩි වීම සිද්ධ වෙනවා. ඒක නිසා ෆාස්ටින් එන්න කියන. ඒ වගේ අපි ඇත්තෙම මේ මනසින් ෆාස්ටින් එන්න ඕනේ. විශේෂ දෙයක් නෙවෙයි, විශේෂ දෙයක් නෑ. සාමාන්‍ය දේවල් මොනවද? සමන්ත ජීවත් වෙන්න පුළුවන් සුරංග රැල්ලත් එක්ක, හුස්ම රැල්ලත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. සෙනග ඉදිරියේ කියන බොරු කියන්නේ නැපා. ඔව් බොරුවක් කියන අවශ්‍ය නැහැ. ඔව් තියෙනවා නම් ඔළුවේ දෙයක් තියෙනව, නැත්තන් නැහැ. අර දොස්තරට ලෙඩේ හැංගුවා වගේ තමයි ආයේ, දන්නවනේ. දොස්තර වෙන බේත් දීලා තියෙනවා ආයේ. ඇයිද සීනි අමාරුවට හරි ගිහිල්ලා කිව්වොත් එහෙම හොඳට ඕම සීනි වැඩි කියලා කිව්වොත් එහෙම දෙනවා සීනි නැති. හොඳයි, සුවයෙන් ඉන්න පුළුවන්. සතුටින් ඉන්න පුළුවන්. දැන් දෙකක් නෑ. හරි, එහෙනම් හොඳයි. පුසරණ ඈ ආ විමර්ශනය කරගෙන යන, තව අහගෙන යන, ඉස්සරහට යනකොට ගැටලු ටික හරියයි. හොඳයි, පුසරණ කිසිදු දෙයක් වෙනස් කරන්නට හෝ පාලනය කරන්නට උත්සාහ නොකර ස්වභාවිකව විඥානෙත් අතහැරලා, අපි ඒක තවත් තේරෙන විදිහට කිව්වොත් මොළෙත් අතහැරලා, මනසත් අතහැරලා, මේ ඉන්ද්‍රියන් පහමත් අතහැරලා එක කිසිම පැත්තකට ඇදී යන්නේ නැහැ. වේදනාවකින් සංඥාවකින් ඇදී යන්නේ නැහැ. ආන්න එවිට අපිට පේන්න පටන් ගන්නවා අපේ තියෙන ස්වභාවිකත්වය. අන් සීලු දෙනාටත් ඒක අදාළයි. තමනුත් ඒ නිදහස ලබාම. ආධ්‍යාත්මිකව තරණය කරන්නත් එපා, රැඳී සිටින්නත් එපා. තරණය කරනවා කියන්නේ යම්කිසි විඥානයකට තල්ලු වෙනවා අපි. රැඳී සිටිනවා කියන්නේ යම්කිසි සංඥාවක් අල්ලගෙන ඒ සංඥාව පුරුදු කරනවා. ඒ නිසා මේ ආධ්‍යාත්මික මේ ගඟ සසර මෙතන ආධ්‍යාත්මයේ තියෙන සසර. ඒ සසර තරණය කරන්නේ රැඳී සිටින්නෙත් නෑ, තරණය කරන්නෙත් නෑ. වීණාවක හඬක් ගන්න ඒකට ගොඩාක් තද කරලත් බෑ, බුරුල් කරලත් බෑ. එක්තරා හරීම බැලන්ස් එකකට, හරීම සමබරතාවයකට එයා ගන්නවා. මිහිරි නාදයක් ගන්න දක්ෂ වෙන වීණා වාදකයෙකු මෙන් ඔබේ මනස අතිශයින්ම මෘදු, අතිශයින්ම සැහැල්ලු, අතිශයින්ම සාන්ත වූ මට්ටමට ගන්න ඔබ දක්ෂ විය යුතුයි. හොඳයි, මොකක්ද ඔබට මේක තියෙන සහල්ුවෙන් එන්න පුළුවන්. භාවනාවන් වල යෙදෙද්දී, කියන්නේ සමාධිය වඩද්දී ඇතිවන තත්ත්ව මොනවා වගේද? මං අහන දැන් වර්තමානයේ මානසිකව ධර්මයේ ප්‍රශ්නවත්, විඥානයේ ප්‍රශ්නවත්, කියන්නේ දැනගත යුතු සියල්ල දැනගෙන, ප්‍රහාණය කළ යුතු සියල්ල ප්‍රහාණය කරගෙන, අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කරගෙන අවසන්. මමත්වය ගැන මොකද හිතෙන්නේ? මම කියන ඒ මාරයා ගැන, මාරය එනකොට අඳුන ගන්නවා, මාරය එනකොට අඳුනගෙන මොකද කරන්නේ? එයාගේ මිදෙන හැටි දන්න, මාරය එන විට දැකලා එයාගේ මිදෙන බව දන්න. එතකොට මාරය එන්නේ මොකක් හරි ඇති තාම ගෙදර, එයාට ගෙනියන්නේ මොකක් හරි සම්බන්ධයක් ඇති. මාරය එන්නේ මේ ඇයි මොනව බලන්න දෙන්නේ මාරයගේ? සංසුන් වෙච්ච වෙලාවට මාරය එනවා. ඇයි සංසුන්කමට මාරය එන්නේ? දැන් මෙහෙම අපි උපාදාන කරනකොට උපාදාන කරන්න තියෙන මෙන්න මේ පහයි. අපි ගොඩාක් කොච්චර බණ කිව්වත් මේ පහෙන් තොරව යන්න බෑ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් ඔය එන්නේ මොනවද? සංඥා හැටියට එක එක සංඥාය. අතීතේ නොයෙකුත් දේවල් මතක් වෙවි එනෝ, සංකාර වෙච්ච ඒවා ඒ මතක් වෙවි එනෝ. දැන් අපි ඒවා එළඹගෙන තියෙන බව අපිට පේනවා. අපි ඒවා එළඹ ගන්න ගියාම, ඒ එළඹ ගත්තාම, දැන් අපි හිතමුකෝ මේ පහ වයර් පහක්, පංච උපාදානස්කන්ධේ මේ පහ වයර් පහක්. ඇදෙන්නේ දැන් මේ වයර් පහෙන් එකක් අපි ඔන්න රූප කියන එක අල්ල ගන්න. ඔන්න රූප පේන, රූප බල බලයි ඒ වයර් එක අතාරින්න. අපි අල්ලගන්න වේදනාව. හොටු පෙර පෙර ආඩාඩා ඉන්නව අරගෙන මතකම මතකන. කී කිය. වේදනාව වේදනේ ඉන්නව. ඒක සුඛ වේදනා, දුක් වේදනා, අරක මේකයි, පපුව මෙහෙමයි, ඔය කකියනෝ, දරුවගේ වේදනා, අරේ මේ ඔය නොයෙකුත් දේවල් ඉතින් වේදනාව විද විද ඉන්නව. එයා තාර. රූප වේදනා. ඊට පස්සේ සංඥා. සංඥාය කල්ලා ගත්තාම එයා වේදනාවත් අල්ලන්නේ සංඥාවේ සංඥා ස්වභාවය අල්ල ගන්නවා. අල්ල ගත්තාම එක එක දේවල් වෙනවා. හරි ඉන්නව මෙහෙම වෙනව මෙහෙම නේ. සමහර වෙලාවට යා කම්පණේ වෙලා සමහර අය නැගිටලා යනවා. සමහර එක්කන දරාගෙන අර නිකන් වටේම ගල් මුල් ගහද්දි අර එක තනකට වෙලා ඉන්න මාංශෙක් වගේ වටින්ම සංඥා වෙනවා. මොනවා මේ සංඥා අල්ලගෙන ඉන්නේ. සංඥා වෙන වහරක අල්ලගෙන ඉන්නේ. ඒ සංඥාව අල්ලගෙන සංඥාවකින් ඉන්න හදනවා නිශ්ශබ්ද. සංඥාවකින් ඉන්න හදනවා සංසුංග. එතකොට සංඥාව දෙනව බැට. සංඥාව අතහරින්න ඕන. සංඥාව අල්ලගෙන සංඥාවේ නිදහස් වෙන්න බෑ. සංඥාව වලින් තොර වෙන්න බෑ. මේ සංඥාව අල්ලගෙන සංඥාවෙන් සංඥාව පාලනය කරන්නත් බෑ. සංඥාව අතහැරලයි සංඥාව පාලනය කරන්න පුළුවන්.
ඔව්.
ඔව්.
ඉනිම තමයි.
දැන් මෙහෙමයි. අපිට පුළුවන්කම තියෙනවා අර පංච උපාදාන ස්කන්ධයට නොවැටි ඒ අවබෝධය තුළ සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියකට නොපැමිණ කාර්තව්‍යයන් රේ දෙන්න පුළුවන්. සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියකට නොපෙමිනේ කාර්තව්‍යයක යෙදෙන්න පුළුවන්කම තියෙනවා. සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියකට නොපෙමින වාසය කිරීමේ හැකියාව තියෙනවා. දැන් සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියේ හිටියහම මොකද වෙන්නේ?
මම
මමනේ ඈ කාට හරි කියලා මේ බලන්න ඕන, දොස් අහගෙන, බන්නගෙන, නිඳා කරගෙන, අපහාස කරගෙන බලන්න ඕන කොහොමද කියලා දැනන විදිය. නැත්තම් මොකද වෙන්නේ? මේ මම. ඉතින් සත්පුජ්‍යලාත්මේ මම මේ පොඩක් මේ හැංගිලා ඉන්නවා කියලා තේරෙන්නේ නැද්ද? ඔව්. එතකොට අඬලා කියනවා යන්න එපා කියලා.
අයිත් වැටෙනවා එතන. අයිත් ඉස්සර කියලා වෙනවා.
ඔව් මාරයා මේ යන්න හදනකොට අඬනවා. අයි අඬන නිසා ඉන්නවා.
අයිත් නිදලා දෙනවා.
ඔව්. ඔව් මාරයා කියනවා යන්න එපා කියලා යන්න හදනවා.
මාසිකා ඒ වගේ දේවල් වලින් තමයි ඉන්නේ මට.
ඔව්.
මේ කරන්න ඕන
මේ. ඔව්. ඒ මායත් යුතුකම් බලාපොරොත්තු වෙන මොනවද යුතුකම්? මායත් කියනවා මම තමයි ඔයාව හැදුවේ, මම තමයි ඔයාව වැඩුවේ, මම තමයි ඔක්කොම කරලා දුන්නේ. ඒ නිසා මගේගේ ඉඳලා තුල ඉඳගෙන ඇයි මාව විනාශ කරන්නේ? හැබැයි ඔබ දන්නවා ඔබ රවට්ටලා තමයි තියෙන්නේ. හොඳටම රවට්ටලා තමයි තියෙන්නේ. ආයෙ නිදහස් වෙන්න මේ තමන්ගේ කියලා හිතුවට තමන්ගේ කියලා කිසි දෙයක් නැහැ. තමන්ගේ කියලා කිසි දෙයක් නැහැ. දවසක් මටත් ඔය ලොකු පන්සලකට ගියාම ඒ කාලේ හාමුදුරුවෝ මේ ඔක්කොම හාමුදුරුවන්ගේ කියලා හිතාගෙන ඇදෙන්නේ කිව්වා. මම ඒව ලියලා දෙනවද කියලා. ඉතින් හිතාගෙන ඉන්නේ කොච්චර අමාරු ලියලා දුන්නා මං හිතාගෙන ඉන්න ඕනේ නෑනේ. එතකොට මගේ නේ කිව්වා. එතකොට ඉලා වෙනවා. ඉතින් මායත් එච්චර අපිට දීලා තියෙන කිසි දෙයක් ලියලා දීලා නෑ. හිතාගෙන ඉඳ දීලා තියෙනවා. එයාගේ පණිවිඩය ඒකයි. ඔයාගේ කියලා ඔයා හිතන් ඉන්නේ. ඇස මගේ කියලා හිතන් ඉන්නේ. කන මගේ, නාසය මගේ, දිව මගේ, මේ තියෙන ශරීරය මගේ, මේ දස් සෙට් එක මගේ කියලා හිතාගෙන ඉන්නේ. හිත මගේ, දුකත් මගේ සැපත් මගේ කියලා හිතාගන්න. හදන කෙනා ඒව බාරගන්නේ අපි තමයි ඒව බාරගන්නේ අපි. අපි බාරගන්න. ඉතින් අපිට හැමදාම මනෝමය හැමදාම මනසින්ම හිතාගෙන මනසින්ම මවාගෙන ඉන්නයි තියෙන්නේ මේවා මගේ කියලා එච්චරයි. අයිතිය නැහැ. අයිතිය අහුවහම මායාවෙන් ඔප්පු වුවාම ඔප්පු නැහැ. කෝ ශරීරේ ඔප්පු අර උපන්න සාති කියලා තියෙනවා. සාංසාරික ඔප්පුවක් අපිට හැදිලා නැහැ. ඒකත් අර අපිට ඕන නිසා දෙන එකක් නෙමෙයි. ඒක රටේ පාලනයට වුණා නිසා රාජ්‍ය තන්ත්‍රයේ විසින් අපිට ලබා දෙන එකක්. ඒක අපිට වුණ අපිට ඕන නිසා දෙන එකක් නෙමෙයි. රට පාලනය කිරීම සඳහා පහසු වල දෙන එකක් ඒක. දැන් මාරේ ගහන්න ඕන මේ මගේ කියලා මට දෙනේම කෝප්පු. මාරයට අහුනොත් එහෙම මේ මාව දැන් හිත හිතා ඉන්නවා ඇති ඉතුරු කරන්නේ නැහැ කියලා. මොකද හේතුව? ඔවුන් මේ ශරීර කූඩුවස්සේ හැංගිලා ඉන්න දෙන්නේ නැතුව මේ මාරයාව පළවා හරින මහා දරුණු කට්ටඩියෙක් ඇවිල්ලා. මහා දරුණු කට්ටඩියෙක් ඇවිල්ලා මාරයා කල්පනා කරනවා පුදුම වැඩක් කියලා. දැන් මේ යම්කිසි ප්‍රඥාවේ උදාවක් තියෙන නිසා ඔය පින්නතුම් මාර්යාට එරෙහි සටනක මෙතන යෙදිලා ටික පිරිසක් ඇවිල්ලා මේ සංග්‍රාමයේ ඉන්නෝ. වෙන සියලුම දෙනා මාර්යාත් එක්ක බන්ධනේ වෙලා මාර් පාක්ෂික වෙලා මඤ්ඤමානේ ඉන්නේ. මේ භාවනා වැඩසටහන් වලට ඉන්නේ අමඤ්ඤමානේ ඉන්න කට්ටිය, මාර්යාට විරුද්ධ වෙන කට්ටිය, මාර්යාත් එක්ක සටන් කරන්න ලෑස්ති වෙන කට්ටිය. අනිත් අය සියලු දෙනාම ඉන්නේ මම කියන පැත්ත, මගේ කියන පැත්තේ ඉඳගෙන උන් කල්පනා කරන්නේ. දැන් මම කියන පැත්තේ ඉඳන් නෙමෙයි, මම ඊට විරුද්ධ පැත්තේ ඉඳගෙන කල්පනා කළත් තේරෙනව නේද මායාවගේ නිදහස් වීම මොන තරම් අසීරු කාරණයක්ද කියලා. දැන් මොකද හිතෙන්නේ? මායාව අහිංසක මූණක් පෙන්නලා අඬ අඬ ඉන්නවා යන්න හදනකොට. බොහෝම අනුකම්පාසහගත චරිතයක් තියෙන්නේ. ඒ අනුකම්පාව තිබුණොත් මොකද වෙන්නේ? භූමිකම්පාවක් බවට පත් වෙනවා. ඒ එක එක චරිතවල තියෙන අර දුර්වල තැන් මාරේ අඳුන ගන්නවා. මෙයා සද්ධා චරිතයක්, මෙයා ප්‍රඥා චරිතයක්, මෙයා මෝහ චරිතයක් ආදී වශයෙන් තෝර ගන්නවා දුර්වල තැන්. ඒ දුර්වල තැන් වලින් තමයි අල්ලගන්නේ. එරණි ඔබතුමියගේ සංවේදීතාවයේ තිබුණොත් එමේ දුර්වල දැන අල්ල ගන්නවා. ආ හරි, දැන් වැඩේ ඔන්න තේරුණා. ඒ වගේම මගෙත් තිබුණ දුර්වලතාවය, මගේ ළඟ තිබුණ තමයි අධික වීරය කියන දුර්වලතාවය තිබුණා. අධික වීරය කියලා කියන්නේ ප්‍රඥාවක් නැහැ, නිකන් අර කඟ වේනා වගේ යන්න පටන් ගත්තාම ඕනම මාර්ගයක් ඕනම දුෂ්කරතාවයක් ගෙවාගෙන යන්න පුළුවන්. දැන් මෙතන ඉඳන් අනුරාධපුරයට පයින් යන්න ඕනේ කියලා හිතන පයින් යන කෙනෙක්. එයා ඉඳන්නේ කකුල් දෙක පිච්චෙනවද, උඩට පිච්චෙනවද, මකට කන්න තියෙනවද, ඒ මුකුතට වැදගත් නැහැ. යන්න හිතන ගියා. ඒ වගේ වීරයක් තිබුණ කෙනෙක්. මෙයා අල්ලගත්ත ඒක තමයි මගේ වීක් පොයින්ට් එක හැටියට. දුර්වල දැන හැටියට ගන්නවා මෙතන. අරගෙන ඉවරලා ඒක ඉලම ගන්නවා. දැන් මොකද කරන්නේ මේ දුර්වල දැන්? වහාම තමන්ගේ දුර්වලතා ශක්තිමත් කරගන්නවා. අපි එහෙම සානුකම්පිත වෙන්න බෑ. දැන් අහිංසක ඔය අම්මලා ඉන්න ගෙවල් දොරවල් වලට ඇවිල්ලා එක පාරටම හොරු මංගොල්ලකාරයෝ ඇවිල්ලා එක පාරට කියන්නේ මොකද? අනේ මගේ ළමයා මේමයි, අරග මේමයි, මේමයි, අනේ මට වතුර වීදුරුවක් දෙන්න, බුදු බව ලැබෙනෝ කියලා කියන්නේ. ඌ ගෙට පැනලා ගේ තීර දේව කරයි යනවා. හැබැයි දිනාගත්තේ ඉස්සල්ලා මොකද? අපේ දුර්වල තැන, අපේ ශ්‍රද්ධාව. මාරයත් එහෙමයි. දැන් මොකද කරන්නේ? තියෙන දැන් අපි දැන් මේක අවබෝධයටපත් වෙච්ච නිසා මොකද කරන්නේ? අම්මා අප්පා මලෝ නෙමෙයි, මෙතන ඔයාමලත් කරන්න දෙයක් නැහැ කියලා අපිව එයාව දුරස් කරනවා. ඒ නිසා මාරයට කියන්න තියෙන්නේ එච්චර තමයි. හැඬුවා තියා, වැළපුණා තියා, සෝක වුණා තියා, මොනවා වුණත් ඔබ සංසාරේ බොහෝ කාලයක් ওই විදිහට මාව සසර දුකටපත් කෙරුව. දැන් ඔබව හැර යන අවස්ථාව මට ඇවිල්ලා තියෙනවා. මම මායාගේ අතහැරලා බුදුන් සරණ යනවා. දහම් සරණ යනවා. සඟුන් බවට පත් වෙනවා. සඟුන් බවට පත් වුණොත් තමයි දහම් බුදුන් සරණ යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ලෝකේ ඉන්නේ තුරුණුවන්. ඒ කියන්නේ මේ තුරුණුවන්ගේ ගණයට හැමදෙනාම එනවා. අර සිවණක් පිරිසේ කියන කට්ටියගේ මේ සඟුන් කියන ගණයට එනවා හැමෝම. ඒ සඟුන් තමයි බුදුන් දහම් සරණ යන්නේ. එහෙනම් තමන් සඟුන් වෙන්න ඕන. දැන් මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. යා යුතු ගමනක් නම් හඬා විලාප දියාගෙන හරි යනවනේ. සමහර අය රටක් අතහැරලා තව රටකට යන්න ලෑස්ති වෙනකොට ඉතින් කට්ටිය අඬනවා. ඉන්න කියනවා. දුක් වෙනවා. නමුත් යා යුතුයි. සියල්ල සංවිධානය කරලා තියෙන්නේ. නමුත් එයා තීරණය කළා දුකෙන් හරි යනවා. ඒ නිසා මානෙර කියන්න වෙන ඔබව අපහසුවෙන් හරි මට අත්හරින්න වෙනවා. ඒ මේ රැවටීම තවදුරටත් මට ලබන්න බෑ. මේ රැවටීම තවදුරටත් ලබන්න බෑ. හිත ශක්තිමත් කරගන්න ඕනේ. හැබැයි ඉතින් හිත අදීමෙතෙන්ට කොහොමද මේ හිත දරාගන්න? හිත වාවන්න බෑ. හිත වාවන්නේ නෑ. ආයි ගිහිල්ලා ආයි මකට ගිහිල්ලා ඒ නිසා හිත ඒක දරාගෙන තමන්ට සිද්ධ වෙනවා කඳුළු පිහදාගෙන හරි වීරියෙන් අවබෝධයෙන් මායя අතහැරලා යන්න. කරන්න දෙයක් නැහැ. එහෙනම් අපි කල්පනා කරන්න ඕන නෝනේ. දැන් වලේ ඉන්නවා වැටිලා පොටියේ. අනේ සතෙක් මෙයා අනික ගොඩට ගන්න ඕන කියලා කල්පනාවක් ඔළුවක් නැති කෙනෙක් එකපාරට ගොඩට ගත්තොත් මොකද වෙන්නේ? ඒ ගොඩට ගත්ත සතාව අපිව කනවා, කාලා දානවා. සතෙක් තමයි, සතා මොකද්ද කියලා දැනගන්න ඉබේ. ඒ වගේ මේ මායя එහෙමයි. එයාත් අසරණ තමයි. හැබැයි එයා අසරණකමට එයාගේ ඉඩ දුන්නොත් මොකද වෙන්නේ? ඒ අසරණකමෙන් අපිව සංසාරේ බොහෝ දුකටපත් කරනවා. යාට පිට වෙන්න ගිහිල්ලා ඈ බොහෝ දුකටපත් කරනවා. ඒ නිසා කියන්න වෙන්නේ කරන්න දෙයක් නැහැ. ඔබට පිට වෙන්න බෑ. ඒ නිසා පිට නොවිය යුතු අයත් ඉන්නවා. පිට විය යුතු අයත් ඉන්නවා ලෝකේ. ඒ වගේ මේ මායя කියන්නේ පිට නොවිය යුතු කෙනෙක්. හරියට තස්සවාදයක් එක්ක සාමගාකච්ඡා වගේ. තස්සවාදයක් එක්ක සාමගාකච්ඡා හරියන්නේ නැහැ. හැමදාම රවට්ටන මුලා කරනවා. තස්සවාදී මනසක් එක තේරුම් ගන්න මුලදීම. ඒක තස්සවාදී මනසක් මොන ස්වරූපය ගත්තත් සුදු කොඩි දියා, කහ කොඩි දියා, නිල් කොඩි දියා, රතු කොඩි මොනවා ඉස්සුවත් කරන්න දෙයක් නැහැ. නැත්තම් අනේ අයියා දැන් සුදු කොඩිය උස්සන පොඩ්ඩක් අපි සීල් වෙන්න ඕනේ කියලා හිතුවනම් එහම අදක් තියෙනවා. සුදු කොටිය නේ මොන කොටිය ඉස්සුවත් ගහගෙන යන එක යා ගහගෙන ගියා. ඒ නිසා ඒ රටට නිදහසක් ලැබුණා. ඉතින් ඒක කියලා වුණා අපි දැන් නැති ගමට. ඉතින් අපේ දුර්වලතාවය නේ. කරන්න යන රටේ මිනිස්සු ඒක දැනගත්තේ නැති වුණාද? ඒ මාර පරාජයක් වගේ දෙයක් ඒක. මේකත් එහෙමයි. ඉතින් තමා හමුදා නායකයෙක් කැඩේට කටයුතු කරන්න අපිට පුළුවන් මේ සේනාධිනායකයා හැටියට උපදෙස් දෙන්න. මෙන්න ඔබගේ තස්තවාදී ඔබ තුලමයි. වෙන කෙනෙක් තුල නෙමෙයි දෙන්නේ. ඔබගේ තස්තවාදී ඔබ තුලමයි. දැන් දිගටම පහර දෙනකොට මොකද කරන්නේ තස්තවාදී? අහිංසක මූඩ් එකක් ගන්නෙ. සාමසාකච්ඡා, සාමසාකච්ඡා. සාමසාකච්ඡාවක් ඉල්ලනවා නේ? සාමසාකච්ඡාවක් ඉල්ලනවා. පොටු පෙරාගෙන අඬල ඉල්ලනවා සාම සාකච්ඡා. ආයි පොඩ්ඩක් පෝෂණය වෙච්ච ගමන් මොකද කරන්නේ? ආයි වැඩි පටන් ගන්නවා. ආයි දෙටික ලෑස්ති කර ගන්නකම් ආයුධ නැවටි වෙනකම් ඉන්නේ. ඒ නිසා කියනවා නෑ 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 සාම සාකච්ඡා දෙන්නේ නෑ. වලට එකපාරක් නෙමෙයි දහ පාරක් නෙමෙයි මම දහස් වතාවක් කෝටි වතාවක් සාම සාකච්ඡා දීලා තියෙනවා. හැම එකෙදිම කරේ හාටල පාර දුන්නා. දෙන්නේ නෑ සාම සාකච්ඡා. දැන් කොහොමද දැනේ? දැන් මනසට දැනෙන මොකද්ද? නිදහස දැනෙන. බලන්න මේ නිදහස තව මොනවද තියෙන්නේ කියලා. නිදහසේ අඩුපාඩු තියෙනවද බලන්න. නිදහස නිදහසේ තියෙන දෙන්න. හැමින් නිදහස වෙන ඉඩ හරින්න. නිදහස අල්ල ගන්න එපා. හුස්ම රැල්ලත් එක්ක ජීවිතය කියන එක හම්බ වෙනවද බලන්න. හුස්ම වලට අවධානය යොමු කරන්න එපා. හිත හදන්න යන්න එපා. මොනෝ විදියකින්වත් ඒක සකසන්න යන්න එපා. කල්පනා කරන්න යන්න එපා. මේක මේ කල්පනා කරලා කරලා හදලා ගන්න යන්නත් එපා. එතකොට මෙතනින් කල්පනා කරලා අනාගතේ එකක් හදන්න හදන්න ඒක කරන්න යන්නත් එපා. පුජ්‍යලයක් නොවි හැම විටම පුජ්‍යල සංඥාවකින් තොරව සැහැල්ලුව නිදහස කියන එක අපි ලබන්න ඕන. පුජ්‍යලත්වයකින් තොරව ලබන්න ඕන. ඒටයි වඩාත් එය සුවදායි ලෙස මෘදු ලෙස ශාන්ත ලෙස අපිට දැනෙන්නේ. හරියට නෙළුම් පතට වැටෙන දිය බිඳුවක් වාගේ මොන සංඥාවක් ආවා මොන රූපයක් ආවා ඒක පිටතට පෙරලිලා යන්නේ ඉඩ හරින්න ඕන. ඒක සිවක් මෙහෙම අල්ලගන්න බා. ගෝණියට වැටිච්ච වතුරු බිඳුවක් වගේ උරා ගන්න නැතුව නෙළුම් පතට වැටිච්ච දිය බිඳුවක් වගේ පෙරලිලා යන්න ඉඩ හරින්න ඕන හැම දෙයක්ම. කිසිම දෙයක ආසත්ත සංඥා ආසත්ත භාවයක් නැති කරගන්න එපා. යම් කිසි දෙයක ආසත්ත භාවයක් ඇති කරගත්ත කියන්නේ අර ගෝණියට වැටිච්ච වතුරු බිඳුව වගේ ඒක උරා ගන්න. එහෙම උරා ගන්න මනස තියාගන්න එපා. නෙළුම්පතේ මනස අවදි කරගන්න ඕන. මොකද හේතුව සියලු වේදනා දුක පිණිස, සියලු සංඥා දුක පිණිස, මුලාව පිණිස පවතින දේවල්. ඒ ශාන්තිය තියෙනවා. නමුත් ශාන්තිය මම කියලා විඳින්න යන තැන ඒ ශාන්තිය අඩු වෙනවා. ඔව්. ශාන්තිය මම කියලා විඳින තැනදී ශාන්තිය අඩුයි. ශාන්තිය මම නොවිය යුතුයි. නිවීම මම නොවිය යුතුයි. සමාධිය මම නොවිය යුතුයි. සිහිය මම නොවිය යුතුයි. දැකීම මම නොවිය යුතුයි. අපි යමක් ගැන සිතුවා ඒ තුළ මම නොවිය යුතුයි. කතා කළත් මම නොවිය යුතුයි. ක්‍රියා කළත් මම නොවිය යුතුයි. අන්න එතනයි ශාන්තිය. මම වුණොත් බරයි. කිසිම වේදනාවකට හසු වෙන්න බෑ. කිසිම සංඥාවකට හසු වෙන්න බෑ. ඒකයි නීතිය. ඈ කිසිම සංකාරයකට විඥානයකට හසු වෙන්න බෑ. පංච උපාදාන ස්කන්ධයට හසු වෙන්න බෑ. ඒකයි නීතිය. ධර්ම මාර්ගයේ නීතිය එයයි. පංච උපාදාන ස්කන්ධයෙන් තොරව ඒක කැටි කරලා ගත්තාම මම මගේ ආත්මය කියන සංකල්පෙන් තොරව සෞම්‍ය බවට අපි කැමති වෙන්න ඕන, ශාන්ත බවට අපි කැමති වෙන්න ඕන, අවේදීත බවට අපි කැමති වෙන්න ඕන. දැන් වේදනාවට ලොල් බව තිබුණොත් එහෙනම් මොකද වෙන්නේ? වේදනාව පස්සේ යන්න පටන් ගන්නවා. හරියට අපි අයිස්ක්‍රීම් වලට ලොල් බව තිබුණොත් මෙතනින් යනවා අයිස්ක්‍රීම් වාහනේ. දාඩි බිඩි ගාලා දුවලා ඔන්න අයිස්ක්‍රීම් එනු. කියලා ගිහිල්ලා අයිස්ක්‍රීම් ගන්නවා. දැන් අපි මනස වේදනාවට ලොල් බව තිබුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඕන් එනෝ මේ මේ විදිහේ වේදනාවක් කියලා. ඈ වේදනාව උපාදාන. වේදනාව උපාදාන. අතන අයිස්ක්‍රීම් උපාදාන. මෙතන වේදනාව උපාදාන ඇති වෙනවා. ඈ සංඥා උපාදාන. සංඛාර උපාදාන. මනුෂ්‍යයේ පැවැත්ම කියන එක හැම මොහොතකම තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය තුළ. මේ පංච උපාදානස්කන්ධයෙන් යමෙක් නිදහස් වේද එදාට පැවැත්ම අවසන්. පැවැත්මත් අවසන්, දුකත් අවසන්. ඇත්තෙන් මෙතෙන්දී අපි අවසන් කරන්නේ රැවටීම විතරයි. රැවටීම. මුව රැලක් මිරිඟුවක් පස්සේ ජලය හොයාගෙන දුවනෝ දුවනෝ දුවනෝ. එක මුවෙක් ඥානවන්ත මුවෙක් ඉන්නෝ. මේ ඥානවන්ත මුවා මේක මිරිඟුවක්. දැන් වාර ගානක් 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 රැවටුණා. මේක මිරිඟුවක්. මේක ලබන්න බැරි දෙයක්. මෙතන දෙයක් නැහැ කියලා තේරුම් ගන්න යනතර වෙනවා. ආන්නේ ඥානවන්ත මුවා ඔබ වන්න. මනස ඔබව රැවට්ටුවා. එක වරක් නෙමෙයි දහස් වරක් කෝටි වරක් රැවට්ටුවා. ආයිර වැටෙන්නේ. ඔව් පේනවා, සරු ලෙස පේනවා. නමුත් සරු නෙමෙයි කියලා දන්නවා. මමයි කියලා පේනවා. නමුත් මමෙක් නෑ කියලා හොඳින් දන්නවා නෝනේ. ආයිර වැටෙන්නේ. දැන් කවුරු හරි ඔබේ සමාධියට කරදර කරොත් එහෙම තරහ යනවද? ඔව් තරහ යන්න බෑ. තරහ යනවා සමතේ සමාධිවල ඉන්න කට්ටියට. සංඥා අල්ලගෙන ඉන්න කට්ටියට තරහ යනවා. එයි එයාගේ සංඥාව කඩපු ගමන් තරහ යනවා. එයාගේ සමාධිය බිඳපු ගමන් තරහ යනවා. මෙතන කඩන්න බැරි, සිදුරු කරන්න බැරි, වෙනස් කරන්න බැරි, කිලිටි කරන්න බැරි සමාධියක්, සීලයක් ආධ්‍යාත්මය තුළින් පුබුදින්න ඕන. කාටවත් ඒක කඩන්න, බිඳින්න, නැති කරන්න, විනාශ කරන්න බෑ. ඒකටයි ආර්යකාන්ත සමාධි, ආර්යකාන්ත සීලය කියලා කියන්නේ. ආර්යවර්තුන්ගේ සිහිය කියන්නේ ඒකට. නොබැදෙන සිහිය, නොගැටෙන සිහිය. අවබෝධයෙන් පැන නැගී සම්මා සතිය. හුස්මත් එක්ක ජීවත් වෙන්න පුළුවන් තැනට එනවනම් නිරායාසේ හුස්මත් සමග ජීවත් වීමට පැමිණෙනවනම් ඔබ ගොඩාක් දේවල් අතහැරලා තමයි එතෙන්ට එන්නේ. එතෙන්ට ගියාට පස්සේ කියන්න ඕනේ එයා දිග හුස්ම ගන්නවද කෙටි හුස්ම ගන්නවද දීර්ඝ හුස්ම ගන්නවද සාමාන්‍ය හුස්මාරු ගන්නවද මොනවද කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා. අභ්‍යන්තරයේ තේරෙනවා, බාහිරයේ තේරෙනවා, ඒ සියල්ලගේම නොවැළීඳීමේ වාසිය තේරෙනවා. සංකල්පිත සතර සතිපට්ඨාන නෙමෙයි, නියම ප්‍රායෝගික සතර සතිපට්ඨානේ ඇතුලේ වැඩ කරනවා. දැන් ඔය සංකල්පිත සතර සතිපට්ඨානෙන් කරන්න ගියාම අවුල්. අවබෝධාත්මක යථාබෝධයෙන් පැන නැගී සතර සතිපට්ඨානේ ස්වභාවයෙන් සිද්ධ වෙනවා. සත්‍යයේ පුජ්‍යලේ කරන සතර සතිපට්ඨානේ නෙමෙයි, බුරුදු කරන එක නෙමෙයි. සත්‍යයේ පුජ්‍යලේ ආත්මයක් නැති තැනින් මතු සතර සතිපට්ඨානේ ක්‍රියාත්මක වෙනවා. හැම ඉරියව්වකම මේ ආධ්‍යාත්මික උදා කරගන්න සිහිය පවත්වන්න පුළුවන්. නමුත් අර අනිත් යෝගීන්ට එහෙම බෑ. ඒගොල්ලන්ට තිබුණේ එක ඉරියව්ව. වාඩි වෙලාම හිත පිහිටුවාගෙනම සමාධිය වඩන්න ඕන, සිහිය පවත්වන්න ඕන ඒ තැන්වල. නැත්නම් ඒගොල්ලෝ බෙදලා හදා ගන්න ඕන. නැගිට්ටාම කරන්න එක භාවනාවක්, වාඩි වුණාම එක භාවනාවක්, කොහොම හෝම හදා ගන්න ඕන. භාවනාවල් කොච්චර ප්‍රභේද වෙනවද කියනවනම් අපේ උපාසකම්ම ලහනෝ ස්වාමීන් වහන්සේ ටොයිලට් එකේදී කරන්න හොඳ භාවනාව මොකද්ද කියලා. වෙන වැඩ නැතුව මං අහුව අම්මට, ඉතින් වෙන වැඩක්ම නැද්ද ඕ වෙලාවවත් භාවනාවක් නැතුව? ඒ කියන්නේ අනිත් හැම වෙලාවම භාවනා කරලා ඒ කියන්නේ මෙයාට දැන් ලොකු ප්‍රශ්නයක් ටොයිලට් එකේදී කරන භාවනාව මොකද්ද? සමහර හාමුදුරුවෝ කියලා දෙනවා මේ බුදු ගුණ වෙනෙහි කරන්න එපා, ටොයිලට් එකේදී හොඳ නැහැ. ඒකට මේ පිළිකුල් භාවනා වගේ එකක් කරගෙන ඒක ඉන්න කියලා. ඉතින් අනේ අනිච්චං කියලා තමයි කියන්න වෙන්නේ. අමුතුවෙන් ටොයිලට් එකක් ඕනේ නැහැ, මේක ඇවිදින ටොයිලට් එකක් තමයි. ආයිතින් එතන කියලා අමුතු තත්ත්වයක් නැහැ, එතනත් එකයි කොහොමත් එකයි. මේ අමුතු තත්ත්වයක් නැහැ. ශරීරයේ එක එක තැන් වලට ගියාම එක එක ස්වභාවය ගන්න, එකම ස්වභාවය ශරීරෙ තියෙන්නේ. එහෙම වෙනස් වෙන්න ඕන නැවන්නේ. අපි මේ ආධ්‍යාත්මික පිරිසුදුභාවය ඇති කරගන්නේ මේ කයේ තියෙන දේවල් වලට නම් දෙන එක නෙමෙයි, සංකල්ප දෙන එක නෙමෙයි, නිග්‍රහ කරන එක නෙමෙයි ධර්මය කියන්නේ. දැන් හොඳයිනේ. අන්න එහෙමයි. මේක අර ඔටුවගේ පිටේ දොඹ ගෙඩිය තිබ්බා වගේ අල්ල ගන්න ඕන දෙයක්. ධර්මයේ උදව්වයි. දැන් Taman තනියෙන් ගත්තනම් ගන්න බෑ. මේ සපෝට් එක තියෙන්න ඕන, මේ උදව්ව තියෙන්න ඕන, මේ කල්යාණ මිත්‍රත්වයේ උපදේශය තියෙන්න ඕන. ඒකෙන් තමයි මේ ශිල්පයේ ශාස්ත්‍රය යා ඉගෙන ගන්න. ඕනම විෂය පද්ධතියකට ගුරුවරු ඉන්නේ ඒකනේ නේ. පොත් ටික දීලා එනං ගෙදර ඉඳන් පාඩම් කරන්න කියන්න පුළුවන්. බෑ, ඒක ගුරුවරු ඉන්නේ ඒකට. ඒකට ගුරුවරු උපදේශ අවශ්‍යයි. එහෙනම් හුස්මත් එක්ක සතුටෙන් ඉන්න පුරුදු වෙන්න. නැවත අවුල් කරගන්න නැතුව අර නිදහසෙන් උපදින සමාධිය තුළ වැඩෙන්න බලන්න. වැඩි ඔළුවට යන්න එපා, ඔළුව පැත්තට යන්න නැතුව. ඔළුව පැත්තට ගියපු ගමන්ම ඔළුව මේ සංඥාවෙන් හොයන්න යනවා. නිවන හොයාගන්න බෑ, මොකද නිවන සංඥාවක් නෙමෙයි. වේදනාවෙන් හොයන්න යනවා නිවන. වේදනාවෙන් නිවන හොයන්න බෑ. දැන් අර අපි හිතමුකෝ සංගීතඥයෝ, මියුසික් අහන කට්ටිය, ඒ මේ මොකද්ද ඒ බලාපොරොත්තු වෙන්නේ? වේදනාවේ සැනසීම. වේදනාවේ සැනසීම. බලන්න වේදනාවේ සැනසීම හොයන්න බෑ. රූපයෙන් සැනසීම හොයන්න බෑ. සංඥාවන් වලින් සැනසීම හොයන්න බෑ. එනිසා පංච උපාදානස්කන්ධයෙන් තොර වූ සැනසීම අපූර්වත්වයෙන් තාම ස්වභාවික ලෙසින් තාම ගම්භීර වූ තැනකින් අවදි වෙන ඒ අවදි වීම මතු කර ගන්න දක්ෂ වෙන්න ඕන. එවිට નિરાයාසයේ එයා ඉන්නවනේ මේ નિરાයාසයට ලැබිලා තියෙනවා. එයා හුස්මත් එක්ක ජීවත් වෙනවා. ඇයි හුස්මත් එක්ක ජීවත් වෙන්නේ? හුස්ම විතරයි ඉතුරු. ඒක නැති වෙච්ච දවසට හුස්මත් නැහැ. හොඳයි උන්සාර. අතිශයින්ම වර්තමානයේ වාසිකන එවිට අපිට අපේ තියෙන ස්වභාවික බව හොඳින් ප්‍රකට වෙනවා. ස්වභාවිකව තියෙනවා නම් තියෙන දේත් නැත්නම් නැති දේත් පේන්න පටන් ගන්නවා. ඒක හරි වැදගත්. දැන් පයින් ඇවිදගෙන ආපු කෙනෙක්ගේ බ්ලඩ් ප්‍රෙෂර් බැලුවාම ඩොක්ටර් කෙනෙක් අහන්නේ වාහනේකින්ද පයින්ද ආවේ කියලා අහනවා. එතකොට ඩොක්ටර් දන්නවා පයින් ආපු කෙනාගේ ඔච්චර දුර ආවද. ඒකත් එක්ක එයා දන්නවා මේ ප්‍රෙෂර් එක වැඩි වෙලා තියෙන්නේ මේ මහන්සියත් එක්ක කියලා. ඉතින් අතිශයින්ම අපි එයාගේ normal බ්ලඩ් ප්‍රෙෂර් එක බලන්න නම් එයා හරි විවේකීව හරි සංසුන්ව ඉඳපු කෙනෙක් වෙන්න ඕන. ආන් ඒක තමයි මේ මනසට හම්දුරන්ට හරියට මේ ප්‍රෙෂර් එක මනසේ තියෙන ස්වභාවය දැනගන්න ඕන. උපදේශය ලබා ගන්න. එස හරියට වර්තමානයේ තුල පිහිටියනම් අපිට තේනවා. හොඳයි අපි කතා කරමු මොකද ප්‍රශ්නේ. ഘോഷාවක් වගේ එකක් දැනෙනවා. මනස ඇතුලේ. මොලේෙන්ද දැනෙන්නේ මනසෙන්ද? දැන් දැනනක මොකද්ද ഘോഷාව? අපාය සද්දෙත් දන්නෙත් නැහැ. ඒ කියන්නේ අර නීවරණ ධර්ම අතර තියෙන අර උද්දච්ච කුක්කුච්ච කියන වගේ ස්වභාවයක් දන්නේ නැහැ. නොසන්සුන් ගතිය. නොසන්සුන් ගතිය. ඊළඟට බලන්න ඕන තමයි ඇයි නොසන්සුන්? හොරකමක් කරපු කෙනෙක් පොලිසියෙන් එනවා කියලා කිව්වොත් එහෙම නොසන්සුන්නේ? එයා නොසන්සුන් වෙනවා. අනිත් කට්ටිය නෑ. එයා බලලා දුවන්න බලනවා, හැංගෙන්න බලන්න බලනවා, මෙහෙ බලන නොසන්සුන්. ඇයි? මොකද එයාට ප්‍රශ්නයක් තියෙනවා. අනිත් කට්ටිය ඉන්නවා කරබිල්ල වෙලා. ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ දුවන්නේ මොකුත් නෑ. ඉතින් මේ මෙතන බලන්න ඕන කුමක් නිසාද නොසන්සුන්? නිවන් දකින්න තියෙන හදිස්සියද? මොනවද බලාගෙන ඉන්නේ? සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා. ඇයි අපි සිතුවිලි දිහා බලාගෙන ඉන්නේ? දැන් සිතුවිලි කියන්නේත් මගේම දෙයක්. බලාගෙන ඉන්න එක කරන්නේත් මමම කරන දෙයක්. එතකොට මගේම සිතුවිලි මම බලාගෙන ඉන්නවා. හරියට මමම කණ්ණාඩියේ ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩිය දිහා මම බලාගෙන ඉන්නවා. කණ්ණාඩියෙන් පේන්නේත් මම, ඉන්නෙත් මම. දැන් ඔය උත්සාහ කරන එක්තරා දෙයක් ලබා ගන්න. මොකද්ද? දැන් එහෙම බලාගෙන ඉන්නකොට යම්කිසි වේදනාවක් තමන්ගේ හිතට ඇති වෙනවා. පිච්චිල්ලක් වගේ දැනෙනවා. ඒ පිච්චිල්ල හොඳ හැටියටද ගන්නෙ නරකක් හැටියටද? ඒ දැන් ඊළඟට ඒ පිච්චිල්ලක් හැටියට ඒක ගත්තාම එතන ඇති වෙන්නේ මොකද්ද? වේදනාව උපාදානය. ඒ වේදනාවට නැවත නැවත බැඳෙන ස්වභාවය. ඉතින් ওই වේදනාව පීඩාකාරී නොවනකම් පිච්චිල්ලට කැමති. ඒ පිච්චිල්ලට තමයි කවුරුත් කැමති. ඒ වේදනාව පීඩාව වෙච්ච දවසට තමයි වේදනාව දාලා දුවන්න හිතෙන්නේ. ඈ දැන් අර කීමනක් තියෙන්නේ හොරි කහනකොට හරි සැපයි කියලා. ජීවිතේ විශ්සු කරන්නේ තෝගනේ නේ. හොරි කහනකොට හරි සැපයි. හැබැයි ඒ සැප අනිත් පැත්තට හොරි ඩබල් වෙනවනේ. ඉතින් ඒ වගේ අපේ මේ වේදනාව කියන ස්වභාවය, පිච්චීම කියන ස්වභාවය, ඒක දිහා බලාගෙන ඉඳී යම් කිසි සුවදායී බවක් තිබ්බත් ඒ සුවදායී භාවය වේදනාකාරී බවට පත් වෙන දවසර තමයි ඔළුව අවුල් වෙන්නේ. ඒ නිසා මේ වේදනා උපාදානයෙන් අපි නිදහස් විය යුතුයි. වේදනා උපාදානය අපි දුරු කළ යුතුයි, නැති කළ යුතුයි, අවසන් කළ යුතුයි. අපිට ශාන්තිය හොයාගන්න බෑ වේදනාව තුළ. මේක හොයලා මොකද? වේදනාව කියන ප්‍රදේශයේ, වේදනාව කියන රටේ, වේදනා කියන ලෝකයේ නිවන නැහැ. වේදනාව විඳින්න ඕන නම් වෙනම වේදනාව විඳට කමන්නේ. හැබැයි නිවන් දකින්න කියලා හිතාගෙන වේදනාව ඔස්සේ යන්න එපා. දැන් තමන්ට උමනා කරලා තියෙන දැන් ඔය තමන් වේදනාවක් අහු වුණාට තමන් හොයාගෙන යන්නේ වේදනාව නෙමෙයි. තමන් හොයාගෙන යන්නේ නිවන. තමන් හොයාගෙන යන්නේ ශාන්තිය. හැබැයි නිවැරදි ශාන්තිය අපිට තේරුණාම අර වේදනාවන් වල, සියලු වේදනාවන් වලට වඩා හරි ශාන්තියක් ඇතර තියෙනවා. මොකද සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. ඒ වගේම නිබ්බානම් පරමං සුඛං. අපි මේ ලෝකේ සුඛයන් විඳලා තියෙනවනේ නේද? වේදනාත්මක සුඛයන් විඳලා තියෙනවා. දන්නේ නැති නිසාලු. ඈ? දන්නේ නැති නිසා නේද? නිබ්බානම් පරමං සුඛං. ඊළම தත්ත්වයට ගියාට පස්සේ එයා ආයේ ඒ தත්ත්වයට ඉන්නනේ කැමති. නේද? දැන් මේ වගේ තමයි. ඉස්සරව මම බොහෝ මාරුවේ මරූටි කාර් එකක් ගත්තා. අනේ දැන් අර ත්‍රිවිලර් එකේ යනවා වගේ දුම් වදින්නේ නැහැ. ඈ දූවිලි වදින්නේ නැහැ. චුට්ටක් ඒසී එක දාගෙන බුබ් බුබ් ගගා කොහොම හරි ගියා ඒක මේ. ජීර් කඩරකට ඒ මේ වේවි වැනි වැනි ගියා. ඒක සපයි. ඒක රජදහන. එයා දන්න ටික, එයාට තියෙන ටික ඒක සපයි කියලා හිතාගෙන හිටියා. ඊට පස්සේ ඩිංගක් ලොකු එකක් ගත්තා. ඊට පස්සේ දැන් ඒකේ යනවා. දැන් අරකට වඩා අයියෝ ඒක වගේද, මේක හරි පාස්, මේක හරි ඉක්මන්ට යනවා, මේමයි මේමයි කියලා ගියා. ඊට පස්සේ ටික දවසක් කාලයක් ගියාම ආයි ඊට වැඩිය ටිකක් ලොකු එකක් ගත්තා. අරගෙන ඊට පස්සේ දැන් ඒකෙත් යනවා. දැන් බලවන්න මෙහෙම මෙහෙම ඇවිල්ලා දැන් ඊටත් වැඩිය හොඳා. මේක ඊට වැඩිය හොඳයි, ඊට වඩා හරි පාස් යනවා, මේමයි වේගය හොඳයි, පිකප් හොඳයි කියලා දැන් ඉතින් ඉන්නවා. හැමදාම එහෙමයි. ඒ මිනිස්සුත් එහෙමයි, වේදනාවන් ඔස්සෙත් එහෙමයි. ඔහොම ඉඳලා ඉඳලා මේ ළඟදී මට ආයේ මේ මරුටි එක යන්න ලැබුණා. මාව මරුටියට දැම්මහම මරුටිය ඉඩමදි. කවුල් දෙකක් ඉර වෙනා, සීට් එකක් මදි, ඔක්කොම මදි, මරුටිය මදි වඩ. මම කල්පනා කළා මම ඒ වුණාට මුල් කාලේ මරුටි එක ගියා නේද කියලා. හදායි ස්වභාවය. නමුත් දැන් අපේ ස්වභාවය මොකද්ද? අර ඉහළම තැනට ගියාම ආයි පහළට යන්න කැමති වෙන්නේ නැහැ. ඒ මහත්මයා දඟ ගන්නකට කල්පනා කරන හාමුදුරන්ට හරියයි දන්නේ මේක මදි වෙනවා තමයි කියලා. මං ගුව කවන්නේ නැහැ, කවන්නේ කොහොම හරි යන් අකුලගෙන කියලා. ඒ වගේ තමයි මේ ඉහළම සුවේට, ධර්මයේ ගුණයට ගියාම ආයි ඇත්තෙන්ම ඒගොල්ලෝ පහළට එන්න කැමති වෙන්නේ නෑ, පහළට එන ආස වෙන්නේ නෑ. ඒ වගේ අර නිර්වාණ සුවය කියන එක උත්තරීතරත්වය විඳින්න, දකින්න, අවබෝධ කරගන්න එයා දක්ෂ වුණොත් එහෙම පහළ දේවල් ලොකු කරගන්නේ නෑ. ඒ නිසා අපි අර ඉන්න තත්ත්වයෙන් හැමතිස්සෙම ඒක ලොකු කරගෙන මුලා මතක කරන්න හොඳ නෑ කියලා ඒකෙම ඉන්න චර්යාව තිබුණ නෑ. ඒ අර මෙහෙම ඉහළට යන ගතියක් තියෙන්න ඕන. ආර්ථිකයෙන් ඉහළට යන ගතියකුත් තියෙන්න ඕනේ. ඉරිසියා කරනවා තමයි ඉහළට යනකොට. ඒ වුණාට කෙනෙක්ගේ හැම පැත්තකින්ම එයා ඉහළට යන්න ඕනේ. හැමදාම එක විදිහට ඉන්න ඕනේ. ඒ ඉහළට යනවා කියන එක අදහස් වෙන්නේ තමන් රුචි පරිදි සැනසිලිදායක මට්ටමකට, ගුණාත්මක මට්ටමකට ජීවිතේ ගොඩනගා ගන්නවා කියන එක. ඒ නිසා අර එකම තත්ත්වයක, එකම මානසික ස්වරූපයක ඇබ්බැහි වෙන්න එපා. තේරෙනානේ? එකම මානසික ස්වරූපයක ඇබ්බැහි වෙන්න එපා. එහෙම වුණොත් එහෙම එතන ඉඳලා අර සිහින මවමව ඉන්නවා. දැන් මම දන්න යෝගාවචර මහත්තයෙක් හිටියා, ඒක සරත් මහත්තය කියලා. එයා එක්තරා සමාධියකට ඇබ්බැහි වෙලා ඉන්නේ. දවසට තුන් සැරයක් විතර සමාධිය බලනවා. ඒ සමාධිය අනුභව කරමින් ඉන්නවා. එයාට ඒ සමාධිය හරි රසයි, වෙන භාවනාවක්වත්, වෙන දර්ශනයක්වත්, වෙන මොකක්වත් නෑ. මම මේකෙන් සැප විඳිනවා කිය කියා අර කෙල්ලිලා ඉන්නවා. සමාධියට හැබැයි වෙනවා. ඒ නිසා අපි මානසික යම් යම් දේවල් වලට, වින්දනාත්මක ස්වභාවයන් වලට ඇබ්බැහි බවට පත් වුණොත් එහෙම අපේ මනස අපිට නිදහස් කරගන්න හම්බ වෙන්නේ නැහැ. එතන යම්කිසි ලෝභ ද්වේෂ මෝහ ගතියක් තියෙනවා. නැත්ති නෑ. ඈ එතන තියෙන සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවක් එතන ක්‍රියාත්මක වෙනවා. එතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ක්‍රියාත්මක වෙනවා. එතන සත්පුජ්‍යලාත්ම මම වගේ කියන දෘෂ්ටිය ක්‍රියාත්මක වෙනවද නැද්ද? ක්‍රියාත්මක වෙනවා. එතනින් වහාම දෙන්න. හැබැයි කාලයක් පුරුදු වුණොත් එහෙම ඇබ්බැහි වෙනවා. මානසික ස්වરૂපවලට වුණ ඕනම කෙනෙක් කාලයක් ඒකට පුරුදු වුණොත් එහෙම ඇබ්බැහි වෙනවා. ඊළඟට ඒක ආදීනවේ දැක්කොලා එතනින් මුදවන්න හරි අමාරුයි. හරියට අපේ මිනිස්සු පක්ෂකින් මුදවන්න කොච්චර අමාරුද? දැන් පක්ෂපාත ભેදනේ තියෙන්නේ. කාලයක් අපි යනවා, අපි ජීවිත කාලෙම මේ පාට. ඡන්දෙ දුන්න ඒ උනාට හොඳ නැන්නේ. ආයි ඊළඟ වතාවෙත් දෙන්නේ හොඳ නැති වුණත් ඒගොල්ලන්ටම තමයි. ඒ වගේ තමයි. ඉතින් පක්ෂයක් අතහරවන්න බැරි කට්ටියට සක්කාය දිට්ඨිය අතහරවන්න පුළුවන්ද? ගුණාගුණ වශයෙන් වසරෙන් වසර පුජ්‍යලය මාරු කරලා හරි තේරුම් ගන්න බැරි කෙනෙකුට පක්ෂ පාට ભેදකින් දොරව හරි දේ තෝරගන්න පුළුවන්ද? රටක හරි නායකය තෝරගන්න බැරි මිනිස්සුන්ට මනසේ හරි තත්ත්වයේ තෝරගන්න පුළුවන්ද? මට මොනම පක්ෂයක් අන්නෑ. මට ඔය ඉන්නේ හැම පක්ෂෙම හොඳ මිනිස්සුත් ඉන්න, නරක මිනිස්සුත් ඉන්න. මම ඔය දොස් කියුවර බැන්නට කවුරු ආවත් පිටුත් නෝල් බඳිනවා. හොඳ මිනිස්සුත් ඉන්න, නරක මිනිස්සුත් ඉන්න. නරක මිනිස්සු හොඳ වෙනවා, හොඳ මිනිස්සු නරක වෙනවා. හොඳ මිනිස්සු නරක වුණාමත් නරකයි, නරක මිනිස්සු හොඳ වුණාම හොඳයි. ඒකයි ස්වરૂපය, ඒකයි ලක්ෂණය. ආයේ මොකක් පාටන්නේ? ඔව්. ඔව්. ඒ විවිධ කාලයක් තිස්සේ භාවනා කළාම ඒ භාවනා භාවනාවන් වල යම් යම් තියෙන ඇබ්බැහි ස්වરૂප තියෙනවා. ඉතින් ඒකේ තුල තියෙන්නේ මේකයි කියලා දන්නවනම් ඒක තුල තියෙන්නේ යම් කිසි සංඥාවක් තුල අපි ගොනු වීමක්. ඒකට ඒ සංඥාවක් තුල ඇලවීමක් අපේ මනස. అలවලා හරියට අර වතුර වාජනයක බෝලයක් මෙහෙම අත යටින් තද කරගෙන ඉන්නවා වගේ මනස තෙරපගෙන ඉන්නවා. තෙරපගෙන ඉඳලා අතෑරපු ගමන් ආයි ස්වභාවික ආයි පලන ඉති බුදුහාමුදුරු ලබා දුන්න උපදේශෙ මොන තරම් ජීවමාන දෙයක්ද? ඈ ඔය සමාධි භාවනාවල තියෙන ස්වභාවයම තමයි සමාධිය නෙමෙයි මේ නිකන් ලෞකික සමාධි භාවනාවල් ගොඩ නැගෙන ඒ භාවනාවල ස්වરૂපයම තමයි. මෙහෙම තද කරගෙන ඉදි භාවනාවේ අරමුණේදී අනේ ඔක්කොම අමතක වෙනවා. හොඳ මානසික සුවය, ප්‍රීතිය, සුඛය, ඒකාගතා, රමේ කියන ඔය කොම තියෙනවා. දවස් දෙකක් හිටපු ගමන් ආයි පරණ පුජ්‍යලයා ඉන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒකයි අර රබර් බෝලේ තද කරන් හිටියා වගේ කියලා බුදුහාමුදුරුවෝ උපමා කළේ. ඔව් ඇත්තෙන්ම හිතට වදදීමක්. අපිටත් ඒ සමාධි භාවනාවල් මට එපා වුණා. මේක මහ පුදුම වදදීමක් කියලා අපිට මෑණියනේ ඒ කාලේ තේරුණා. මේ මේක නම් හරියන්නේ නැහැ. මේක නෙමේ බුදුහාමුදුරුවන්ගේ දේ. මේක කර කර ලෝකයට බන කියන්න බෑනේ. හැමදාම මේක වඩනවා එළියට යන්න බෑ. කවුරු හරි කතා කරන්න බෑ. කතා කරපු ගමන් ඒක බිඳිලා යනවා. ඉතින් මෙහෙම පුළුවන්ද මේ මේ බුදුදහමද මේක? බුදුහාමුදුරන්ගේ රහතන් වහන්සේලා මෙහෙම නෙමෙයි. උන් වහන්සේලා එළියට පහළට බැහැලා ලෝකේ මේ සේවය කරපු මහා පුජ්‍යල මේ මනස මේ හංගගෙන තෙරපගෙන හදාගත්ත කෙනේ නේ. ඒ නිසා මනස එළියට දාන්න ඕන. ඔක්කොම වමනය කරන්න ඕන. මානසික தත්ත්වය වමනය කරන්න ඕන. වමනය කළා මේක ඇතුළත මල්ලේ තියෙන කුණු ටික ඔක්කොම එළියට දාලා තමන් නිදහස් වෙන්න ඕන. ඊළඟ කුණු ටික හිර කරගෙන තව දුරටත් ඉන්නේ නැතුව හැමතිස්සෙම තමන්ගේ කුණු වමනය කරන්න තමන්ට හැකියාව දෙන්න ඕන. ඒ කියන්නේ තමන් අනිවාර්යයෙන්ම තමන් තේරුම් ගන්න ඕන තමන් රැවටිලා ඉන්නේ සංඥාවකට. තමන් රැවටිලා ඉන්නේ වේදනාවට. තමන් රැවටිලා ඉන්නේ රූපවලට. තමන් රැවටිලා ඉන්නේ මමත්වයට. මේ ඔක්කොම වමනය කරන්න ඕන. කිසිවෙක් නොවෙන්න ඕන. දැන් ওই කුණු ටික තියාගෙන කිසිවෙක් නොවෙන්න හැදුවට කවදාවත් නෑ. ওই ටික වමාරුවට පස්සේ ඉබේම කිසිවෙක් නොවෙනවා. දැන් සමහර අය මේ කිසිවෙක් වෙලා ඉන්න තැනම කිසිවෙක් නොවි ඉන්න බලනවා. එහෙම බෑ. අපි මේ කිසිවෙක් කියලා ගොනු කරගත්ත සියල්ලම ඉවත් කළාට පස්සේ කිසිවෙක් නොවේ කියන තැනට ස්වභාවයෙන්පත් වෙනවා. එහෙම නැතුව මේ කිසිවෙක් වෙලා ඉඳී යාව පැත්තකින් තියාගෙන මේ කිසිවෙක් නොවන ධර්මයේ මම හොයා ගන්න ඕනේ. මේ දෙන්න එකට යාළු කරලා තියන්න. එහෙම බෑ. කිසිවෙක් වෙයි කියන පුජ්‍යලයා ළඟට කිසිවෙක් නොවේ කියන පුජ්‍යලයා එන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ ලෝකෝත්තර බවයි ලෝකයයි එකට සම්බන්ධ වෙන්නේ නැහැ කවදාවත්. ඈ? සිතිජය අහසයි මුහුදයි එකට සම්බන්ධ වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් සිතජය හොයලා වැඩන්නේ. ඒ වගේ තමයි මේ ලෝකයයි ලෝකෝත්තරත්වයයි පුජ්‍යලත්වයයි පුජ්‍යලත්වයෙන් තොරයි කියන මේ අවස්ථා දෙක එකට සම්බන්ධ වෙන්නේ කවදාවත්. ඒ නිසා පුජ්‍යලත්වයේ දුරු කිරීමම තමයි පුජ්‍යලත්වයෙන් නිදහස් වෙන්න කියන්නේ. ඔව්. මා ආව. ආව. ඒකට කියන්න තියෙන්නේ මේ මයිකේ තමන්ගේ තාම අවබෝධය, පුරුව, ශක්තිය, කුසලතා තව යව සම්පන්න වෙන්න ඕන. තව වීරිය, සතිය, සමාධිය හරියට වැඩෙන්න ඕන. දැන් ඔය මේ අර සමාධි කියලා කිව්වහම අර ලෞකික වලින් ඇති කරගන්න සමාධි නෙමෙයි, මේ මනස හිස්වීම නිසා හටගන්නා වූ අවකාශය. එහෙම කිව්වොත් තේරෙයි කියලා මම හිතනවා. අවකාශය කියන්නේ යාට තියෙන මේ නිදහස් පරිසරය. නිදහස් පරිසරය ඒ සමාධියේ තියෙන වටිනාකම් තියෙනවා. ඒ සමාධියේ දැන් අපි හිතමු මැණික්ගල් කියලා. මැණික්ගල් ගත්තාම මේකේ පළදු අඩු වෙන තරමට ඒකේ වටිනාකම වැඩි වෙනවනේ. ආන්න ඒ වගේ තමයි. මේ තියෙන අවබෝධය අපේ වැඩි වෙන තරමට, පළදු අඩු වෙන තරමට අපේ සමාධියේ තියෙන ශක්තිමත්භාවය වැඩි වෙනවා. හැබැයි මේ හැම මොහොතකම තියෙන සමාධිය නමුත් පළදු නැතිම මැණික්ගලක් බවට පරිවර්තනය වුණාම ඒකේ වටිනාකම වැඩි. ආන්න ඒ වගේ තමයි. ඒ නිසා අපේ මනසේ පළදු අඩු කරගෙන යන සමාධිය ගොඩනගා ගන්න ඕන. ඒක මේ දැන් මේ එකපාරට කරන්න බෑ කියලා කියන්නේ ඒකයි. කාලයක් ඒ ධර්මය අහන්න ඕන. කාලයක් අහන්න ඕන. කාලයක් මේ කුණු ගොඩාක් ඉවත් කරගන්න ඕන. ගොඩාක් මනස අවබෝධයටපත් කරගන්න ඕන. එහෙම නැත්නම් එතෙන්ට වර්ධනය වෙන්නේ නැතුව ඒ ගුණාංග ඇති කරන්න බෑ, ගුණාංග පිහිටවන්න බෑ. ඒ කියන්නේ ගහක් පොඩිම කාලේ පල හට ගන්නෑ, ගහක් වැඩෙන්න ඕන. ඒ නිසායි අවශ්‍ය කරන වීර්යය, ඒ අවශ්‍ය කරන සතිය, ඒ අවශ්‍ය කරන ප්‍රඥා බල මහිමයන්, සම්මා දිට්ඨියන් මනාව ඍජුව කල්හි තමයි ක්‍රමානුකූලව ධර්මයේ පිහිටන්නේ. අර ගොඩාක් කරන භාවනාවල් එක්ක ඒව මේවත් එක කවලම් වෙලා තියෙන්නේ. ඔය මේ කවලම් හොද්ද පොඩ පොඩ අඩු කරලා දුරු කරලා දාලා හරියට මේ මනස නිරෝල් කරගන්න, දිගට කවලම් කරගන්න නැතුව මනහඬ. ඔව්. ඔව්. ඉතින් ඒක ක්‍රමානුකූලව ඇවිදින් 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 ඒක පුළුවන් සරින් අර කවලමින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න බලන්න. ඊට පස්සේ අපේ ඉදිරි සාකච්ඡාවකදී මට්ටමකදී මේ තේරුම් ගන්න පුළුවන්. ඔය ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි පරණේවත් කවලම් කරගන්න සමහර කට්ටිය. ඊළඟට මේ අලුතෙන් ඉන්න කට්ටියත් මේ ඊට පස්සේ නූතනේ තියෙන බණ ඔක්කොම ටික කවලම් කරගන්නවා. ඔව්. එහෙම කවලම් කරගත්තාම ලොකු අමාරුවකට අපහසුතාවයකට පත් වෙනවා. ගොඩාක් ධර්මයේ දැක්ක කට්ටිය වැඩි කවලමක් නැහැ. සමහර අය අර අයියගෙන් කර්මස්ථාන ගත්තා, මේ බාප්පගෙන් ගත්තා, අර මහප්පගෙන් ගත්තා. අර ඉතින් ඉතින් මට කියන්න දෙන්නේ ඒ අයියලාගෙන්ම ගිහිල්ලා ඒක අහන්න කියලා. අයි ඔව් පරණ තියෙන මලකට ටික අරගන්න එපා. ඔව්. දැන් ඒකට කරන්න තියෙන්නේ මේ මේ සද්ධර්මයේ පැත්තට යමු වෙලා ඒ පැත්ත අහගෙන යන්න. ඒවිත අර දේවල් වලින් ඈත් වෙලා යයි. ඒවත් එක්ක වැඩි ගනුදෙනුවක් නැතුව ඒව ගැන වැඩි කල්පනා කරන්න යන්නේ නැතුව ඒව කල්පනා වහම ඒක මේකට අවුලක් කියලා තේරුම් අරගෙන ඒක පැත්තකින් තියෙතියා හැමතිස්සෙම ධර්මය අහගෙන යන්න. ඊට පස්සේ ඒක ටික කාලයක් යනකොට අමතක වෙලා යනවා. මේ යාළුවෙක් වුණත් අපි ආශ්‍රය කරන්න නැතුව ඈතින් තියලා තිබ්බහම කාලයක් ගියාම මතක නැතුව යනවා. අන්න ඒ වගේ. එනිසා සද්ධර්මයේ පිළිබඳව සිහිය කල්පනා කරගෙන යන්න. සද්ධර්මයේ ප්‍රතිලාභය කියලා කියන්නේ අපේ බර, අපේ කුණු අයින් කර ගැනීම. ඒක අහන්න ඕනේ. ඒකට කමක් නැහැ. මදි වෙනවා මදි වෙනවා. ඒක ගැටලුවක් නැහැ. ධර්මයට ඇලීම කොච්චර ඇලීමක් ඇති වුණත් ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. ඒක දිගටම ඒක යදෙන්. දිගටම බන් ටික අහගෙන යන එක කරා. මොනවද තියෙන ප්‍රශ්න? හොඳ ප්‍රශ්නයක්. දැන් මේ කවුද ඔය සැහැල්ලුව විඳින්නේ? කවුද ඔය සැහැල්ලුව ඇති කරගන්නේ? කාට කවුද හිස් හිස් වෙලා තියෙන්නේ? කවුද කවුද ඒ හිස් බව අඳුනගන්නේ? කවුද ওই භාවනාව කරන්නේ? කවුද? මම තමයි කරන්නේ. ඒකනේ. ඔව්. මමත්වයෙන් තොර වෙන පැත්තට එන්න දෙරෙන්නේ නැද්ද? මමත්වයේ වෙන දුර දුරක නෙමේ ඉන්නේ. තමන් එක්කම හරිය සම්බන්ධයෙන් ඇලිලා ඉන්නේ තමන් එක්කම. ඒ නිසා මෙතන 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 ළඟ 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 සමීපේම බලන්න. දැන් මමත්වයේ දුර නෙමේ ඉන්නේ. මමත්වයේ ඔය ක්‍රියාවලිය තුළම ඉන්නේ මමත්වයේ. ඔය භාවනා ක්‍රියාවලිය තුළම එයා ඇලිලා ඉන්නෝ. එතකොට කොහොමද හොයන්නේ? භාවනා ක්‍රියාවලියම මමත්වය වුණොත් කොහොමද වෙන්නේ? හරියට අර මිනිස්සුන්ට වෙනවා වගේ. දැන් අපේ මිනිස්සු ඡන්දයෙන් ප්‍රතික්ෂේප කරනවා, හොරු නරක වැඩ හරි මේ කියලා ලිස්ට් එක අයින් කරනවා. ඒගොල්ලෝ ලිස්ට් එක අයින් කළාට පස්සේ ඔරු ටිකම ආයි එනවා ලිස්ට් එකෙන්. මේ මිනිස්සු ටික ලිස්ට් එකෙන් අයින් කරනවා, අරගොල්ලෝ එනවා ලිස්ට් එකෙන්. මේ ලිස්ට් එකෙන් අයින් කරනවා, අනිත් පැත්තෙන් එනවා ලිස්ට් එකෙන්. කොහොමද වැඩේ? කවදාවත් ඒ සෙට් එක අයින් කරගන්න පුළුවන් ගම නෑ. දින්නත් පරදුනත් ඒගොල්ලෝ යම පැත්තේ ඉන්නවා. ඊළඟට අර පැත්ත පරාද කළා, මේ පැත්තට දිනනවා. අරගොල්ලෝ ටික ඔක්කොම මේ පැත්තට එනවා. අවුරුදු 6ම කනවා. ආයි මේ පැත්ත පරාද කළා මිනිස්සු අර පැත්ත දිනවන, මේ ගොල්ලෝ ටික යා පැත්තට යනවා. යා පැත්තට ගිහලා කනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ලංකාවේ මිනිසුන්ට මේ කරත්තයි අර පිදුරුයි ගෙනල්ලා දෙන්නේ නැත්තේ මොකද කියලා. මාරයත් ඕකමයි කරන්නේ. මාරයත් කපටිනේ. මේ රටේ ජනතාව මේ මෝඩ මිසක් දේශපාලකයෝ මෝඩ නෑ. ඒගොල්ලෝ කපටි. මං ඒගොල්ලන්ගේ ක්‍රියාවලිය අගය කරනවා. එහෙම ගියපු අය මගෙන් ඇහුවා එක හොඳ දහම්දුරු කියලා. මං කිව්වා බොහොම හොඳයි. එහෙම තමයි කරන්නේ. මං හිතියට මාත්‍යම තමයි. ඔය ඊළඟ පාර අනිත් පැත්ත දෙනවා, අනිත් පැත්තට එන්න ඕන. ඒක තමයි තියෙන්නේ. නැත්නම් එක පැත්තකට වෙලා දුක් විඳින එක නෙමෙයි කියලා. හැබැයි ඔක මාර්යාගේ වැඩක්. තේරුණානේ? වාසි ගන්න තියෙන වෙනන්නේ මාර්යාගේ වැඩ. දැන් මාර්යායි දැන් ඉන්නේ භාවනාවත් එක්ක ඉන්නවා මාර්යා. ඔය සමාධියේ ඉන්නේ, ඒකාග්‍රතාවයේ ඉන්නේ, ඔය ඉන්නේ මාර්යා ඉන්නේ. දැන් මොකද ඕක හැමෝටම බලපාන දෙයක්. ඔබතුමියට බලපාලා තියෙනවා ඒක. දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ? දැන් අඳුන ගන්න අමාරුයි. මොකද මාර්යා සමීප වුණාම මරුවා සමග වාසයේ කියලා හොයාගන්න බෑනේ. හරියට අර ඔළුව උඩට වැටිච්ච මේ කොලයක් වගේ, රොඩ්ඩක් වගේ. ඕක අපිට පේන්නේ නෑනේ. කවුරු හරි පෙන්වන්න ඕන. දැන් අඳුරගන්නේ කොහමද? ඔළුව උඩට වැටිච්ච රොඩ්ඩ දැනගන්නේ කොහමද? මකුළු දැලක් පැටලිලා තියෙන ඔළුවේ කොහොමද දැනගන්නේ? ඈ තමන්ට බලාගන්න බෑ. ඔබේ ඔළුවට වැටිච්ච මකුළු දැල පේනවද? දැන් මොකද කරන්නේ? අන්න එවන් වූ අසරණ මිනිස්සුන්ට තමයි ලෞතර බුදුහාමුදුරු පිහිට උනේ, ආර්ය ශ්‍රාවකෝ පිහිට උනේ. තමන්ගේ ඔළුව උඩට වැටිච්ච කිලිට්ට දකින්න බෑ. ඒ විදිහට තමයි මාරය මැෂින් එක හදලා තියෙන්නේ. මිදෙන්න බැරි වෙන්න මාරය මැෂින් එක හැදුවේ. කලාතුරකින් මේ මිහිදලේ උපදින ශ්‍රේෂ්ඨ මිනිසෙක් විසින් මේ මිදීම හොයාගත්තා. ඒක ආශිරිමත් ආශ්චර්යමත් දෙයක්. මේ හොයාගන්නේ වෙන දෙයක් නෙමෙයි, සැනසීම. මේ සත්වේ පුජ්‍යලේ ඉඳලා නැති වෙනව නෙමෙයි, නැති දේ නැහැයි කියලා තේරුම් ගන්නවා. එච්චරයි. දැන් සමහර අය නිවන් දකින්න අකමැති. ඒගොල්ලෝ හිතන්නේ මෙතන සත්‍යයක් ඉන්නවා, බුද්ධලේක් ඉන්නවා, ආත්මයක් තියෙනවා, ආයි මම මැරිලා උපදිනවා, ආයි මම මැරිලා උපදිනවා, ආයි මට කියලා දෙයක් ලැබෙනවා කියලා. ඉතින් ලෝකේ තියෙන සියලුම தත්ත්වයන් දිහා බලලා, තියෙන ස්වභාවයන් දිහා බැලුවට පස්සේ යා තේරුම් ගන්නවා මෙතන විඳින්න දෙයක්වත් නැහැ, විඳින කෙනෙකුත් නැහැ කියලා. මේ ලෝකේ කොයි බාහිර තියෙනවද මොනවා හරි ආස කරන සැපයක් තියෙනවද? දිව්‍ය සැප. සමහර අයට ඔය දිව්‍ය සප පෙන්න මේ දවස්වල මේ දිව්‍ය ලෝකෙකයි යනවා සමහර හාමුදුරුවෝ. නෑ දෙවියොත් මේ ආර්ය ශ්‍රාවකයන්ට වඳිනවා. සක්විති රජ්ජුරුව නැගිටිනවලු ආර්ය ශ්‍රාවකයා යනකොට. මොන දිව්‍ය සපද? ඒ කියන්නේ මේ හිතන්න ඕන ඔගොල්ලෝ බණ අහන්නේ මේ සක්විති රජතුමත් නැගිටින හාමුදුරු කෙනෙක් ඉන්නේ කියලා. නේද? කොච්චර ආරම්භලේ තව ඉන්නවා මේ ධර්මය අවබෝධ කරගත්ත සුදු ඇඳුමින් සැරසිලා හිටියද ඒ අය ඉන්නවා. සක්විති රජුන් නැගිටින ආර්ය ශ්‍රාවකත්වය. ඔබ සමීපේම, තාම සමීපේ ඔබ සංඥාව ඇති කරගන්න තැනමයි මාර්යා එතන ඒකට බැඳෙන්නේ. ඒ සංඥාවත් එක්ක මාර්යා ඉන්නවා. එතකොට දැන් හොරා අල්ලන්න යනවා හොරත් එක්කම. කොහොමද වැඩේ? ගෙදර හොරගමක් සිද්ධ වෙලා නැහැ. උදේ පාන්දරම එනෝ යාළුවෙක්.
යාළුවා මේ යාළුවා හරි වැඩේ මගේ ගෙදර මේ ඊයේ විඳලා හොරකම් කළා යම් යම් මං උදව් කරන්නම් ඕක හොයන්න ඕන කොහොම හරි කියලා මිනිහා සෙට් වෙනවා වැඩේට. තේරෙන්නේ දැන් හොයනෝ හොරා හුවින්නේ. මිනිහත් හොයන දෙන්නත් එක්කම බලනකොට හොරත් එක්ක හොරා හොයන්නේ. එහෙම වෙච්ච දේවල් නැද්ද සමාජෙ? තියෙනවා. දේවල් තියෙනවා. ඒ වගේ තමයි. මමත්වයත් එක්කම මමත්වය හොයනවා. හොරත් එක්ක හොරා හොයනවා. දැන් එතකොට මොකද කරන්නේ? මට කියන්න දෙන්නේ ඔයත් එක්ක යන මිත්‍රයා ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔක වෙන්නේ නැති ජීවර එකට කරලා ඇති ඔක. දැන් මට කියන්න දෙන්නේ ඒක. ඕකට තමයි කියන්නේ මරුවා සමග වාසය. ඔව් මිනිස්සු නිවන හොයන්නේ මාරයත් එක්ක එකතු වෙලා මාරය පෙන්නයි නිවන. නිවන කියලා හැමදාම වෙන වෙන දේවල් පෙන්නනවා. මාරය ගිහින් පෙන්න මේ භාවනාව කරන්න කියලා. ඒ නිසා මාරයගේ මිදිලා මාරයා දෙන ඒ අදහස් වලින් මිදිලා අතිසංවේදී පුජ්‍යලේ කැඩියට හිටියොත් විතරයි තේරුම් කරගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් හොයා ගන්න බෑ. හරි සැලකිලිමත් වෙන්න ඕන. හොඳ CID බුද්ධියක් මොලයක් තියාගන්න වෙනවා. මායාවෙන් නිදහස් වෙන්න. තතු දැනගන්න. චේනනේ. එහෙම ටිකක් තිබුණොත් මදි තියෙන දේ ගැන සන්තෝෂ වෙන්නේ නැතුව තව ඉස්සරහට දැන් තියෙන සහනයත් එක්ක ඉස්සරහට සමාධිය දියුණු කරගන්න බලන්න ඕන. ඔව්. දැන් Tamanට තියෙන දේවල් ගැන සතුට වෙන්නේ නැතුව දියුණු වෙන්න කෙනෙක් කල්පනා කරන්නේ කරන්න තියෙන දේවල් ගැන. දැන් තියෙන දේවල් ගැන උද්දාමයටපත් වෙවියන්නේ කරන්න තියෙන දේවල් ගැන. ඔය ඉහළට දියුණු වෙච්ච මිනිස්සු ඔය බිල් ග්‍රේට්ලා හරි ඔය ස්ටීව් ජොබ් මහත්තයලා හරි කවදාවත් මේ මිනිස්සු තියෙන දේ ගණන් හැදුවේ නැහැ. ඒක හා නැවිට වඩා ටිකක් මොලේ ලයිට් එක වැඩි වෙන්න ඕන. තේරෙනානේ? ඒ කියන්නේ සිහිය වැඩි වෙන්න ඕන. සිහියෙන් තමා මේ මොහොතේ කරන කාර්යය හඳුන ගැනීමේ කුසලතාවය ඇති වෙන්න ඕන. මේ සාවින්වහන්සේ දොන්නු ඔබ සමගම යනවා ඒ සතුරා මාරයා මිත්‍රයා හැටියට ඇවිල්ලා එතනම ඉන්නවා මාරයා සමග නෙමෙයි මාරයා මේ මා එක්ක යන්නේ කියලා තේරුම් අරගෙන තමයි කළ තමන් ළඟින් ඉන්න මාරයා අඳුර ගන්න ඕන. වැඩි හොයාගන්න දෙයක් නැහැ. Taman senasille ඉන්න වෙලාවට senasili දායක විදියට සුවදායි ඉන්න. දැන් බලන්න දැන් මනසෙ මොකද තත්ත්වය කියලා. හදන්න එපා. මොකුත් හදන්න එපා. නිකන් තත්ත්වය. ඔයලා මොකුත් ප්‍රශ්නයක් ඕනේ නැහැ. ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. අපි ප්‍රශ්නම නෙමෙයි අහන්නේ. පිළිතුරු අපිට අවශ්‍යයි නේද? අපි මොකද්ද ප්‍රශ්නේ කියලා අහුවාම හරි ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් හොයන්න ඕන. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් ආවෙ නැහැ. තාම ආවෙ නැහැ ප්‍රශ්නේ. දැන් ප්‍රශ්නයක් මොකද්ද කියලා එකෙන් අහන්නේ. දැන් මේ මොහොතේ ඔබට මොකද්ද තියෙන්නේ? ඔව්. නම් කිසි නිදහසක් තියෙනවා. ඒ තුල ඉන්න ආයි නිකන් ඔළුව අවුල් කරගන්න තුන. ඈ මොකුත් දෙන්නේ නිකන් ඉන්න වගේ තේරෙනවා. ඉතින් හොඳයි නේ. එතන හදන්න ගියේ. අපි ගයක් හදන්න යනකොට අපි බලන්නේ අපිට මේ ගැටලු මොකුත් නැති තැනක් ඉඩමක් තියෙනවද කියලා. එතන තමයි ගේ හදන්නේ. ආන් මේ වගේ තමයි. තමන්ට වඩා සහනශීලීවද සුවදායීව තැනද තමන්ගේ නිවස තමයි. ආය හොයන්න එපා. එතන තමයි නියම ඉඩම. හැදෙන්නේ? ආය වෙන කොහොමද හොයන්න එපා. උතන ගේ හදා. එහෙනම් හොඳයි. බුදු සරණයි. හොඳයි හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.